හොඳයි සාදු. දෙදහස් දහට වසරේ හත්වනි මාසේ විසි හත්වෙනදා ඇසලපුර පසළොස්වක පොහෝ දවසේ සවස්භාගයේ ධර්ම සාකච්ඡාව. ස්වාමීන් වහන්සේ උදේවරුවේ දේශනා කරානි, කතා කළා නේද? දැන් හවස්වරු එයත් කතා කරන්න. ඒක තමයි වැදගත්. අත්දැකීම් කියන්න තමන් භාවනාව කරන විදිය, අහන විදිය කියන්න, ඒවගේම තමන් ඉන්න තැන කොහොමද කියන්න, ඒවගේම එතනින් එහාට යෑම පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔය ප්‍රශ්නේ ඉතින් අපිම විසඳගන්න එපා නේද? අපිම විසඳගන්න ඕන අපේ ගැටලු. වෙන කවුරුත් නැහැ. අපේ ගැටලු අපිම විසඳගන්න ඕන. වෙන කවුරුත් නැහැ. ඒ නිසා අපිට අපිම පිළිසරණයි කියලා ඉතින් Tamanට අහන්න. මේක ස්වාමීන් වහන්සේගෙන් මට උපදේශයක් ලැබේවා කියලා. එයා බොහෝ අමාරුවෙන් හිත හදාගන්නවා මම මේ කියන දෙයට වඩා වෙනස් දෙයක් ස්වාමීන් වහන්සේ දේශනා කළොත් මං ඒකෙන් හිත හදාගන්නවා. ඒ වගේම මීට වඩා වෙනස් දෙයක් දේශනා කළ යුතුයි කියලාම හිතන්නවා. එතකොට තමයි අපි අර ඉන්න තැනින් ඉහළට යන්න යමක් කියන්නේ. යමෙක් හිතුවොත් මම දේශනා කරන දේම, ප්‍රකාශ කරන දේම ස්වාමීන් වහන්සේ අනුමත කරත්වා, පිළිගනිත්වා කියලා. එහෙමනොත් එහෙම ඒක මේ ඉඳලා මොනවා හරි කිව්වොත් එහෙම මොකද වෙන්නේ? සෑහෙන්න තියෙනවා. අන්න ප්‍රශ්නයක් එනවා. මෛත්‍රී භාවනාව නේද? පුතජන භාවයේ සිටින තාක්කල් එයාට මමත්වය තියෙන වෙලාවයි මමත්වය නැති වෙන වෙලාවයි කියලා දෙකක් හැදෙන්නේ නැහැ. හොඳට මේක තේරුම් ගන්නම්. පෘථජන භාවයේ ඉන්නකම් මමත්වයේ තියෙන වෙලාවයි කියලා එක වෙලාවක් හැදිලා, මමත්වයේ නැති වෙලාවයි කියලා තා වෙලාවක් හැදෙන්නේ නෑ. මොකද මමත්වයේ තියෙන කෙනාට ඒක දිගටම තියෙනවා. මමත්වයේ නැති වුණොත්, නැති කරගත්තොත්, ඒ කියන්නේ සක්කාය දිට්ඨි ඉගිලිලා ගියොත්, එයාට ආයි මමත්වය තියෙන වෙලාවක් කියලා එකක් හැදෙන්නේත් නැහැ. එයා මොනවා කළා, මොන භාවනාව කළා, ගහක් උඩ හිටියත්, පොළොව යට හිටියත්, දුවගෙන ගියත්, එයාට ඒක මේ මමත්වේ හැදෙන්නේ නැහැ. වෙන රස්සාවක් කළා, ගනුදෙනු කළත් මමත්වය හැදෙන්නේ නැහැ. මොකද නැති වෙච්ච කෙනාට නැහැ, තියෙන කෙනාට ඒක තියෙනවා. ඒත් ඒ නිසා ඔබ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මේ පුතජන භාවයේ ඉදදී කරන ඕන භාවනාවක් තුළ තියෙන්නේ මමත්වය. ඒකත් මමත්වයට වැටෙනවද, මේකත් මමත්වයට වැටෙනවද කියලා, මේ මමත්වයට වැටෙන්නේ නැති ක්‍රියා සහ මමත්වයට වැටෙන ක්‍රියා කියලා කොටස් දෙකක්, එහෙම එකක් නැහැ. මමත්වයේ නැති කෙනාට මොන ක්‍රියාව කළත් මමත්වය නැහැ. මමත්වයේ තියෙන කෙනාට මොන ක්‍රියාව කළත් මමත්වය තියෙනවා. තේමන්නේ? දැන් රටක රජතුමා මොනවා කළත් එයා රජනේ, මහරජ. ඒක සරල උදාහරණයක් විතරයි. වැසියා මොනවා කළත් එයා වැසියා. ඒ නිසා මේ මමත්වයේ නැති දේවල් සහ මමත්වයේ ඇති දේවල් කියලා සිද්ධි දෙකක් එහෙම එකක් නැහැ. ඒ නිසා මමත්වයේ නැති වෙනතුරු කරන ඕනම ක්‍රියාවක් ඇතුළේ මමත්වය සියුම් වශයෙන් හා මහා පරිමාණයේ වශයෙන් තියෙනවා. ඒකයි වෙනස. මමත්වයේ සියුම් වශයෙන් හා මහා පරිමාණයේ වශයෙන් තියෙනවා. අපේ මෝහය කියන දේ ඒක හරි ඝන දෙයක් නෙමෙයි. දැන් අපිට වෙන දෙයක් පහළ වෙනකොට ඕනම දෙයක් හිතා ගන්න පුළුවන්. දැන් ගැටෙන සිතක් පහළ වුණාම හොඳට තේරෙනවා, ප්‍රකටව තේරෙනවා ගැටෙන සිත. ඇලෙන සිතක් පහළ වුණාම දැන් ඔන්න ඇලෙනවා, බැඳෙනවා, චිත්ත රූප මව මව, ශබ්ද මව මව, ඔන්න ඇලෙනවා කියලා එයා දකිනවා, තේරෙනවා. දැන් අපි ළඟ මෝහය කියන එක හටගත්තාම ඒක පැහැදිලි කරන්නේ අන්ධකාරයක් වගේ එකක් කියලා. එතකොට අපිට යන එනමන් එකක්වත් තේරෙන්නේ නැහැ, මොකක් කරන්නද කොහේ කරන්නද කියලා. දැන් අපි එක පාට ලයිට් ගියා වගේ රාත්‍රී කාලයක ඝන අන්ධකාරය දවස. දැන් අපි හිටගෙන ඉන්න තැනම අපි මොකද කරන්නේ? එයා කල්පනා කරන්නේ දැන් මට මොකවත් කරගන්න තේරෙන්නේ නැහැ. හොයාගන්නත් බැරි වෙනවා මම කොයි පැත්තටද හැරිලා හිටියේ, දැන් කොයි පැත්තටද මම හැරිලා ඉන්නේ කියලාවත්. ඒ නිසා අපේ අවධිය, සිහිය කියන එක ඔන්න මේ මොහොතේදී ඇති කරගන්න ඕන. දැන් ප්‍රයෝජනෙට මුලින්ම ගන්න සිද්ධ වෙන්නේ, දැන් මුකුත් පේන්නේ නැති තැන එයා ගන්න ප්‍රයෝජනෙට මොකද්ද? සිහිය. තිබුණේ ගිනි පෙට්ටි අහවල් තැන, ටෝච් එක අහවල් තැන, ලයිට් එක අහවල් තැන තිබ්බේ. එතෙන්ට මම ඉමින් සැරේ යන්න ඕන. එතකොට ධර්මයේ සිහිය හට ගන්නවා. ධර්මයේ උපදේශ කල්පනා කරලා බලනවා, අනුගමනය කරනවා, ධර්මයේ අසනවා, අසමින්ම ධර්මයේ ප්‍රගුණ කරනවා. දැන් මා ධර්මයේ ප්‍රගුණ කරන කාලයේදී ධර්මයෙන් තොරව මානසිකාරය යොදන්න ගියාම මම දන්නේම නැතුව අර මමත්වයේ තුල වැදෙනවා. මට ඒක තේරුණා. පස්සේ මම ගොඩාක් උපකාර කරගත්තා. ළඟ ළඟම දේශනේ අසමින්ම, දේශනා අසමින්ම තමයි මානසිකාරයත් වඩන්න ඕන කියලා. එහෙම වඩනවා. එහෙම නැත්නම් දේශනාව ඉවර වෙච්ච ගමන්ම ඒ ශක්තියින් හොඳට අවබෝධයේ මතකයේ තියෙන සීමාව තුළදීම විදර්ශනා කරනවා. එතකොට හොඳට මනස පිහිටන තත්ත්වයක් ඇති වෙනවා. කෙනෙක් හිතුවොත් එහෙම අපිට මෙහෙම සිතුවිලි මොකක්වත් නැති තත්ත්වයක් ආවම ඒක ධර්මීය කියලා. ඒක එහෙම නෙමෙයි, ඒක ධර්මය නෙමෙයි. සිතුවිලි මොකක්වත් නැති මේ තත්ත්වයක් මෙහෙම ඉන්න පුළුවන් කමක් ලැබුණයි කියලා ඒක ධර්මය නෙමෙයි. එහෙම මොකෝවත් නැතුව ඉන්න ඔය ගංජකාරයෝත් ඉන්න. හොඳ ගංජ සුරුට්ටුවක් ඇද්දාම මොකෝත් නැහැ නෝ බලාගෙන හො ඉන්න. ඒකටම තමයි මේ ෆීලින් එක ගන්නම තමයි කොල්ලු ගහන්නේ ගංජ. දැන් ඔය ගහලා ගිහලා උපාස කම්මලත් ගංජ ගහයිද දන්නේ නැහැ. ඒ නිසා හුදෙක් අපේ සිතවිලි මේ නැතිව ඉන්න එකක් හරි මනසෙ මොකක්වත් නැති හිස් බවක් හරි කියන එක නෙමෙයි මේ ධර්මය කියලා කියන්නේ. එහෙම දෙයක්ම නෙමෙයි. කිසිම දෙයක් කියා කරන්න නැති කෙනෙකුටත් ඉන්න පුළුවන් ඒ විදිහට. සමහර අය ඉන්න ඕන තරම් ණය වෙන්න පුළුවන් ලැජ්ජ නැහැ. මිසු පස්සෙන් ඇවිල්ලා බැන්නත් ගැව්වත් ලැජ්ජ නැහැ. සමහර අයට ගෑනු අයගෙන් මේ බැනුම් අහන්න නෙමෙයි ගුටික් කන්න පුළුවන් මිනිහට ලැජ්ජ නැහැ. එහෙමයි ඉන්නවා. ඒ කිසි දෙයක් කියා කරන්න නැති තත්යක් ආවොත් දැන් සමහර ආගමිකයෝ ඉන්නවා අනන්ත අප්‍රමාණ සත්තුන්ගේ පව කරනවා ඒ මිනිස්සුන්ට ගාණක්වත් නැහැ. මොකද එයා ඒක ගණන් ගන්නේ නැති නිසා. ඒ සම්බන්ධයෙන් හැබැයි ඒ ඔක්කොම යටිසිත අවබෝධ කරගන්නවා එයා කරන දේ. මොකද මේ පව්පින් මේ ආගමෙන් ආගමට මේ විද්‍යාත්මක පව්පින් ආගමෙන් ආගමට වෙනස් වෙන්නේ නෑ. ඒක ඒ විදියමයි. දැන් චුන්දසූකර බුදුහාමුදුරු සරණ ගියේ නේ. නමුත් අවසානයේ ඌරෙක් වගේ වෙලා මැරිලා ඕ අවිචි මහා නරකයට ගියා. ඒක බුදුහාමුදුරු සරණ ගියපු කෙනෙක් නෙමෙයි චුන්දසූකර. ඒ අර තිවුරම් මෙහෙර ළඟ හිටපු එක්කෙනා. තව ඉන්නවනේ අර චුන්ද කර්මාරපුත්‍ර කියලා තව එක්කෙනෙක් ඉන්නවා. අර අවසාන දානි දීපු ඒ නිසා අපි හොඳට අවදිය ඇති කරගන්න ඕන. අවදිය ඇති කරගෙන සිතුවිලි නැතුව ඉන්න එක නෙමෙයි, සිතුවිලි තියෙන්න ඕන. සිතුවිලි අවබෝධයෙන් පරිහරණය කරන්න ඕන. රූප තියෙන්න ඕන, රූප දිහා අවබෝධයෙන් බලන්න ඕන. අපිට කිසිම දෙයක් මතක් නොවේවා කියලා හිතන්න එපා. මතක් වෙන්නත් ඕන. ලෝභ දේශ මොහ තුලින් මතක් කරන්නත් පුළුවන්, දෝභ දේශ මොහ නැතුව මතක් කරන්නත් පුළුවන්. දැන් තාත්ත කෙනෙකුට තමන්ගේ දියණියව මතක් කරන්න පුළුවන්. එයාගේ දියණියගේ ස්වාමි පුරුෂයාට පුළුවන් ඒ දිනියවම තමන්ගේ භාර්යාව කියලා මතක් කරන්න. ඒ දිනියම එයාගේ සහෝදරයට පුළුවන් සහෝදරිය කියලා මතක් කරන්න. දැන් දැක්කනේ මතකයේද ප්‍රශ්නේ තියෙන්නේ. ධර්ම තුන් දිනාටම මතක් වෙනවා. සහෝදරයටත් මතක් වෙනවා එකම දිනිය. ඈ තාත්තටත් මතක් වෙනවා, එයාගේ මහත්තයටත් මතක් වෙනවා. දැන් බලන්න එක මතකේ විෂමතාවය නේ. එතකොට ධර්මයෙන් පැන නැගපු කෙනා සක්කාය දිට්ඨියෙන් තොරව අර හැම දෙයක් දිහාම බලන. සීලබ්බත පරාමාසයෙන් තොරව හැම දිහාම දිහාම බලනවා. විචිකිච්ඡාවෙන් තොරව ඒ හැම දෙයක් දිහාම දිහා බලනවා. කාමච්ඡන්ද ව්‍යාපාද නැතුව, රූපරාග අරූපරාග නැතුව, මාන උද්දච්ච අවිද්‍යාව දාගන්න නැතුව බැලුවහම මොකද වෙන්නේ? එනිසා සිතුවිලි නැතුව ඉඳීම නිවනයි කියලා දාගන්න එපා. එහෙමනොත් අපිට හැමතැනම සුවසේ වාසය කිරීමට නොහැකි වෙනවා. හැමතැනම සුවසේ වාසය කිරීමට අපිට අවශ්‍ය කරන්නේ අවබෝධය දියුණු කර ගැනීම. අවබෝධය දියුණු කර ගැනීම. දෙක අවබෝධය කියන එක දිනුනු පමණින් සක්කාය දිට්ඨිය මුලින් මුදුරා දවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ ඉවත් වෙන තුරුම සටන් කළ යුතුයි. ඉවත් වුණාට පස්සේ තමා තුළ උපදින ස්වභාවික ක්‍රියාවලිය ඒක විග්‍රහ කරන්න අමාරුයි. නමුත් කෙටි විග්‍රහ උදාහරණයකින් මේක තේරුම් ගන්න පුළුවන්. නෙළුම් පතක් වාගේ වෙනවා. ඒ කියන්නේ ඒක මොකක්වත් රැඳෙන්නේ නෑ. වහි බිඳු කොච්චර වැටුණත් ඒකේ රැඳෙන්නේ නැතුව ගලා යන ස්වභාවයක් ඇතිවෙනවා. හැබැයි ඒ වගේ ඉන්න බෑ කාටවත්. එතෙන්ට එනකන් වගේ ඉන්න උත්සාහ කළ වැඩක් නෑ. මං නෙළුම් පතක් වගේ ඉන්නේ. ඒක හරි අමාරුයි වගේ ඉන්න ගියාම. වගේ වෙන්න එපා. ඒ නෙළුම් පතක් බවට පරිවර්තනය වෙන්න ඕන. ඊට පස්සේ එයාට මොනව හරි කරන්න ඕනද, ඊට එහා කරන්න ඕනද, ඊට මෙහා මොනවත් කරන්න තියෙනවද කියලා මොකවත් අදහසක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ එයාට. එහා ගොඩට යන්න ඕනද, මෙහා ගොඩට යන්න ඕනද කියලා එයාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තරණය කරනවද, රැඳී සිටිනවද, මම දැන් මෙතන කරන්න ඕන මොකද්ද කියලා එයාට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපිට මේ ඉස්සරහට පස්සට යන්න උමනා වෙලා තියෙන්නේ තාම ඉන්නේ වාහනේ ඇතුලේ. වාහනේ ඇතුලේ ඉන්න නිසා අපිට ඉස්සරහට හෝ පස්සට යන්න උමනාව ඇති ගන්නවා. ඉස්සරහ පස්සක් නැති වෙනවා මේකෙන් එළියට බැස්සට පස්සේ. සක්කාය දිට්ඨිය මිදුනට පස්සේ ඉස්සරහ පස්ස නැති වෙනවා. දස දිසාවම නැති වෙනවා. ඒක තේරෙනවද? ඒක ප්‍රත්‍යක්ෂයිද? දස දිසාවම නැති වෙනවා. ආන්නේ දර්ශනය නිසා තමයි ආ සහනයට පත් වෙන්නේ. දැන් ඔබව සැපයි කියලා තියාගෙන ඉන්න දේවල්, කලින් සැපයි කියලා ඔබ තියාගෙන හිටපු දේවල්, ඒව දුක් බවට පෙරළුණා. එහෙමනම් මතක තියාගන්න මේ පාඩමින්ම දැන් සැපයි කියලා හිතාගෙන ඉන්න දේවල් අනාගතයේදී දුක් බවට පරිවර්තනය වෙනවා. අර නරියෙක් රැවටුණා කියනවනේ, එරබුදු මල් ගහක මල් වලට රැවටුණාලු මස් කියලා. ඉතින් වැටිලා තියෙන තැනට දුවලා දුවලා ගිහිල්ලා කෑ හපල බැලුවලු. හපල බැලුවාම මස් නෙමෙයිලු. ඊට පස්සේ ඒවලෙම වැටෙන ඒවත් හපල බැලුවලු. ඒවත් මස් නෙමෙයිලු. ඒත් නරියා හිතනවලු බිම තියෙන ඒවත් මස් නොවුනට, ඒවලෙම වැටෙන ඒවත් මස් නොවුනට අර ගහේ තියෙන මස් වෙන්නේ නැති කියලා. ඒ වගේම ජීවිතේ මිනිස්සෙක් විඳපු දේවල් එක්ක මුළු ජීවිතේම අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒත් කරුමි කියන්නේ නෑ, ඒ ටික දුක් වුණාට ඉස්සරහ සැප ඇති. හිතනවද නැද්ද? ඒ ටික දුක් වුණාට ඉස්සරහ සැප ඇති, ඉස්සරහ ජයග්‍රහණයක් ඇති කියලා හිතනවා. ඔන්නෝකයි ප්‍රශ්නේ. මේ ගෑනි සෞතු වුණාට ඊළඟ කසාදේ හරියයි කියලා හිතනවා. ඒ ගෑනි සෞතු වුණාට ඊළඟ කසාදේ හරියයි කියලා හිතනවලු. හරියන්නේ මේ යකා ගෙදර සෞතු වුණාට හොඳ මිනිස්සුයොත් ඇති කියලා හිතනවලු. ඉතින් දෙවෙනි මිනිස්සයා සෞතු වුණාම හිතනවලු එහෙනම් වෙන මිනිස්සෙක් හොඳ ඇති කියලා. බලනකොට ඔක්කොම එකම ලෝභ ද්වේෂ මෝහ වලින් යුක්ත චිත්ත පරම්පරාවක් තියෙන මේ ලෝකේ ස්වභාවයක් තියෙන්නේ. ඒ නිසා මුළු මහත් ජීවිතේම තේරුම් ගන්න ඔබට ලැබුණු අත්දැකීම් ටික පමණක්ම ප්‍රමාණවත්. අතීතයෙන් ලැබිච්ච අත්දැකීම් ටික හොඳටම ඇති, වැඩිත් එක්ක ඇති. අවුරුදු 40ක 50ක අත්දැකීම් ලැබිච්ච අයට විශේෂයෙන් ආයි වෙන බණක් ඕනේ නැහැ. ඔබේ අතීතයෙන් ඔබ පාඩම් ඉගෙන ගන්න. සක්කාය දිට්ඨිය ධර්මානුකූලව ඉක්මවන්න. ඒ කියන්නේ ධර්මයෙන් කියා දුන්න මනස කොහොමද මෙතෙන්ට අතීතේ ගන්න එපා, අනාගතේ ගන්න එපා, වර්තමානේ අත්හරින්න. ඊට පස්සේ ඕ අපේ ඇස නිවෙනවා, කන නිවෙනවා, නාසය, දිව, ශරීරය, වචන ඔක්කොම නිවිලා යනවා. දැන් ඔබ දැවෙන්නේ කොතනින්ද කියලා ඇහුවොත් කෙටියෙන් කියයි, කාරණේ පැත්තකට දැම්මොත් මම මේ අතීතය නිසා දැවෙන්නේ. කාරණේ පැත්තකට දැම්මොත් අනාගතය නිසා මම මේ දැවෙන්නේ. කාරණේ පැත්තකට දැම්මොත් වර්තමානය නිසා කියලා දැවෙන්නේ කියලා කියයි. එතකොට කාලයත් හැරියට පස්සේ සමාධියක් තියේද? නැහැ. ප්‍රගුණ කරන්න දෙයක් තියේද? නැහැ. එතකොට මනසේ ස්වභාවය මොකද්ද? සිහිය පිහිටවන්න තැනක් හෙව්වොත් එහෙම ප්‍රශ්නයක්. සිහිය කිසිම තැනක නොපිහිටිය යුතුයි කියලා හිතුවොත් එහෙම ඒකත් ප්‍රශ්නයක්. එහෙම සිහිය නොපිහිටිය යුතුයි කිසිම තැනක කියලා න්‍යායකුත් නැහැ. සිහිය පිහිටිය යුතුයි කියලා න්‍යායකුත් නැහැ. මොකද මේ දෙකම සිහියනේ මොනොත්. දෙකම ක්‍රියාත්මක වෙන්නේ මමත්තේ. දැන් කිසිම තැනක සිහිය පිහිටවන්න එපා කිව්වොත් එමේ යා හරිය අභාසතාවයකට පත් වෙනවා. ඇයි ඉතින් හේත් බෑ මෙහෙත් බෑ කොහෙත් බෑ සිහිය කොහෙද මම පිහිටවන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් කරා. සිහියක් තියෙනවා නම් සිහිය කොහෙ හරි තියන්නත් එපා. ඒ නිසා තමයි නාහේ ඉස්සරහ තියාගන්න කියලා දීලා තියෙන්නේ. අපිට සිහියක් තියෙනවා. ඒ සිහිය නිකන් ඉන්න බෑ. ඒ සිහිය කොහෙ හරි තියන්න ඕන. හොඳට බලන්න මේ මොහොතේ කොහෙ හරි තියාගෙන තමයි ඉන්නේ. සිහිය එහෙම තියන්න නැතුව වාසය කරන්න බෑ. ඉතින් එහෙම සිහිය තියන්න බැරුව අපහසුතාවයකට පත් වෙනවනේ මේ වෙලාවල් වලදී. බොහොම උපකාරක භාවනාවක් තමයි ඔය ආනාපාන සති භාවනාව, කායගත සතිය. තහතන් වහන්සේලාට ඔක ඉබේ ගිරෙනවා. කායගත සතිය, ආනාපාන සතිය ඉබේ සිද්ධ වෙන දෙයක් ඒක. මොකද ඔය ඇත්තොත් මේ හුස්ම ගන්න පහල ගන්න එක ඉබේ සිද්ධ වෙනවා. ඒ වුණාට භාවනා කරන්න ගියා ඌමනාවෙන් කරනවනේ. ඒ කියන්නේ හුස්ම ඉහළ පහළ ගන්නව නෙමෙයි, විශේෂ ඌමනාවෙන් අවධානය යොමු කරගෙන ඉන්නේ. ඉතින්දී අර මමායනෙන් තොර ඌ කියන ආකාරයට රහතුන්ගේ සිහිය පිහිටන විදියට නෙමෙයි ඒක පිහිටන්නේ. ඒක එකයි ස්වභාවය. දැන් පින්සලක් අතට ගන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ගන්න ආකාරයටද මොකක්වත් දන්නේ නැති මිනිස්සෙක් ගන්න ඒක? ආන්න ඒ වගේ තමයි සිහියත්. රහතුන් ගන්න ක්‍රමය වෙනස්. එකයින් අරගෙන කරන්න පුළුවන් නිර්මාණය මහ පුදුමයි. ඉතින් මොකක්වත් දන්නේ නැති කෙනා ගන්න ඒක වෙන විදිහට. ඒ වගේ තමයි සිහියත්. ඒ හොඳට අවදිය ඇති කරගන්න තව හොඳට අවධානයෙන් මේ අර මෙහෙම සරලව බනහද්දි තේරෙන්නේ නැති වෙනකොට නලල රැලි ගහගෙන ඇස් දෙක කරකවකව ගැඹුරු අවධානයෙන් ධර්මය අහන්න ඕන. මොකද එක්තරා මට්ටමකට ගියාට පස්සේ අර තමන්ගේ බුද්ධිමේ සීමාව කියන තත්වයට යනකම් ගියාට පස්සේ එයාට මේ ඕන දෙයක් දැනෙන්නේ නැති සරල පාවක් එක්ක වැඩි මුකුත් තේරෙන්නේ නැති ගතියක් ඇති වෙනවා. පාවෙන ගතියක් තියෙනවා. මොකද කෙලෙස් අඩු නිසා. නමුත් සියුම් කෙලෙස් සොයා යන ගමනේදී යා සාමාන්‍ය අවධානයෙන් නෙමෙයි විශේෂිත අවධානයෙන් සොයන්න ඕන. නැත්නම් එක්තරා සීමාවක් තියෙනවා. බොහොම හාන්සි පුටුවේ ඉඳගෙන මෙහෙම ඔහොම බල අහන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ටිකක් මෙහෙම ඉස්සරහට නැවිලා මෙහෙම කරගෙන බල අහන්න ඕන කාලයක්. අවශ්‍ය කරනවා. ඊට පස්සේ ඇස් දෙක කරකවකව අහන්න පුළුවන් වුණාක් තියෙන. ඊළඟට ඔළුව එකක්ම හදාගෙන ධර්ම විමර්ශනය කරන්න ඕන කාලයක් තියෙන. අපි දෙන්නේ එහෙමයි බණ අහන්න කට්ටියට. මුලින්ම කියන්නේ සින්දුව වගේ අහන්න ඕක. හරි, ඒ කියන්නේ මේ සින්දුව කියා වුණත් කමක් නැහැ, අහගෙන ඉන්න නිකන්. ආ, දෙවෙනි සින්දුව වගේ අහන්න, ඒ කියන්නේ වැඩ කරන ගමන්, යන එන ගමන් ඔහොම අහන්න අහන්න. එහෙම අහගෙන යන ගමන් ඊට පස්සේ අනු විශේෂයෙන් ශ්‍රවණය කරා. ඊට පස්සේ අතිවිශේෂ අන්දමින් ශ්‍රවණය කරන්න, තර්ක කරන්න, සාකච්ඡා කරන්න, වාද කරන්න, ධර්මයේ එක එක පැත්තට හැරිලා බලන්න. මේ Nirodha කියන්නේ මේකටද? නාම රූප Nirodha කොහොමද? සලායතන Nirodha කොහොමද? පස්ස Nirodha කොහොමද? Nirodha වුණා මෙහෙම වෙනවද? Nirodha ඥානය මොකන්ද? නිරෝධ ප්‍රතිපදාව මොකද්ද? ඒ ප්‍රතිපදාව මා තුළ ඇති කරගන්නේ කොහොමද? ආදි වශයෙන් මේ අනේක ආකාරයෙන් පිහිටෝමින් බලනවා. මේක අපූර්ව අධ්‍යයනයක්. එක්කෙනෙක් දැක්කයි කියලා ඊළඟ එක්කෙනාට මේක පේන්නේ නැහැ ඒ විදිහට. එයාගේ අධ්‍යයනය තුළින් එයා සොයාගන්නේ. දැන් ලෝකේ භෞතික භාණ්ඩයක් නම් එක්කෙනෙක් සීතකරණයක් නිෂ්පාදනය කරාම ඔක්කොටම ඒ සීතකරණ බෙදාගෙන යන්න පුළුවන්. මේක එහෙම බෑ, මේක තමන්ම හොයාගන්න ඕන. හැම කෙනාම තම තමන්ට පෞද්ගලිකවම සොයාගන්න සිද්ධ වෙන දෙයක්. මොකද භාණ්ඩයක් හදලා වගේ කට්ටියට බෙදලා දෙන්න බැරි සිද්ධියක්. සරලයි ඉතින්. තමන් මේ ලෝකෙ නිත්‍යයි කියලා හිතාගෙන ඉන්න දේවල් ටික අනිත්‍ය බව දැක්කනම් එච්චරයි. සබ්බේ සංඛාරා අනිච්චය යදාපඤ්ඤාය පස්සති. සියලු සංස්කාර මේ රැස් කරගන්න සියලු සංස්කාර අනිත්‍යයි කියලා දකින්න බැරි ප්‍රශ්නෙට තමයි මේ ඔක්කොම අනුශාසන. ආන්න ඊට පස්සේ තේරේ. දැන් සමහර අය කියනවා ආන්දරණේ මන්නම් කිසි දෙයකට ආස නැහැ කියනවා. ඉතින් මම ඔය කියන එන ඔය කරේ තියෙන මාලේ මට දෙන්නකො විකුණලා කීයක්. ආන්න එතකොට තමයි එයා දන්නේ මොකද කිසි දෙයකට ආස නැහැ. අන්න මේ සරල උදාහරණයක්. එතන එකකින් අදහස් වෙන්නේ මොකද්ද? තියෙනවා මෝහෙන් වැහිලා. දැන් උපරිම ප්‍රශ්නවල වෙලිච්චයි කියන්නේ මොකද? ආම්දුනේ කිසි ප්‍රශ්නයක් නැහැ, අපි නිකන් පාවෙවි ඉන්නේ කියනවා. බැලුවහම මේ මනුස්සයාට ප්‍රශ්න උහුල ගන්න බැරුව මේ මනුස්සයා බොනවා. ඔව් කියන්නේ පාවෙවි ඉන්නවා කියනවා. ඉතින් එයාට ඒ ප්‍රශ්න තේරුම් ගන්න බෑ. කොහෙන්ද මේකේ විසඳුම? ඇයි මේක මෙහෙම වුනේ, මෙහෙම වුනේ කොතනද කියලා තේරුම් ගන්න. ඒ නිසා මේ මනස කියලා කියන්නේ හරි පුදුම සූක්ෂම ධර්මතාවය. සූක්ෂම ධර්මතාවය. මනස විතර සූක්ෂම ධර්මතාවයක් මේ ලෝකේ තව නැහැ. සරලයි. යම් යම් තැන් කොටස් පින්නතුන්ට කියලා දීලා තියෙනවා. මේක සරලව තේරුම් ගන්න ඕන. මුළු බුද්ධ ශාසනයම එකතු කරලා එක තැනක තියෙනවා මෙන්න මේ වචනේ සූත්‍ර පිටකේ. වේදනාව පිළිබඳව දේශනා කරන සූත්‍රවල තියෙනවා, මහණෙනි යම්කිසි කෙනෙක් මේ ත්‍රිවේදනාව ඉක්මුවාද ඔහු මුළු බුදු ශාසනයම දැනගත්තාවේ. මොකද්ද උත්තරේ? සුඛ දුක්ඛ උපේක්ෂා. මේක බෙදලා අභිධර්මයෙන් ඉගෙන ගන්න ඕනේ නැහැ. අභිධර්මයේ ඕක ඉතින් මික්ස් කරලා දිගට දිගට යනවා. ඒක එහෙම කරන්න ගියොත් එහෙම ඒක මිලියන ගාණක් දක්වා යනවා. කල මික්ස් කරනවා වගේ තමයි. කල මික්ස් කරන්න ගියාම මේක මිලියන ගාණක් දැන් කලස් තියෙනවානේ නේ. වර්ණ හතරකින් මිලියන ගණක් හදනවා. ඒ වගේ තමයි මේ සුඛ දුක්ඛ උපේක්ෂාවල තියෙන මිශ්‍ර වේදනා හදන්න ගියොත් ඒක අචින්තය වූ ධර්මයක්. සීමාවක් නැහැ. ඒ නිසා තමයි ප්‍රධාන කොටස් තුනකට බෙදලා ඒක අහවර කරන්නේ. මොකද්ද කියන්නේ? සුඛ දුක්ඛ උපේක්ෂා ඉක්මවුවොත් මුළු බුද්ධ ශාසනයම දැනගත්තා. ඒ කියන්නේ පොට්ටික ඔක්කොම ගියවල ඔළුවේ මතක තියාගත්තට වඩා එයා දන්න කියන කෙනෙක්. කොහොම සුඛ දුක් උපේක්ෂා ඉක්මවන්. ඔන්න ඕවා තමයි විදර්ශනා කරලා තේරුම් ගන්න ඕන. අපිට ඉක්මවන්න තියෙන්නේ සැපත් නෙමෙයි අපිට විඳින්න තියෙන්නේ, දුකත් නෙමෙයි අපිට විඳින්න තියෙන්නේ, උපේක්ෂාවත් නෙමෙයි අපිට විඳින්න තියෙන්නේ, ඒ වේදනාත්‍රයේ මික්ෂර වේදනාවකුත් නෙමෙයි අපිට විඳින්න තියෙන්නේ. ආන්න මොකද්ද මේ වේදනාව කියලා ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එහෙමනම් ඔබ සොයන්නේ රහතුන්ගේ වේදනාව. මොකද්ද රහතුන්ගේ වේදනාව? අල්ලගන්න නුවණින්, මනසින්, හදවතින් රහතුන්ගේ වේදනාව විඳින්න. දැන් ඔබේ වේදනාවනේ ඔබ විඳින්නේ නේ. ඔබේ වේදනාව ඔබ විඳමින් ඉද්දී අපි රහතුන්ගේ වේදනාව විඳින්න. ඔබේ වේදනාව ඔබ විඳින්න එපා. ඔබේ වේදනාව ඔබටම ආවේනිකයි. දැන් මේ එක්කෙනෙක්ගේ වේදනාව අනිත් අයට නැහැ. මේ කිසිම කෙනෙකුට අපිට කියන්න බෑ එකම වේදනා ස්වරූපයක් තියෙනවා කියලා. මේ පුදුම ප්‍රවේදන තියෙන්නේ මේ සිය දෙනා ළඟම, සිය දහසක් කියනවා නම් දහස් දෙනා ළඟම මේ වේදනාවන් වල ප්‍රභේදන තියෙනවා. හැබැයි ප්‍රධාන වශයෙන් ගත්තොත් ඒවා සුඛ දුක්ඛ උපේක්ෂා කියන තැනට එනවා. ගාලෙන් එළියට බයිනකම්ම ඉතින් කෙවිඩෙන් තට්ටු දාන්න වෙනවා. ගාල කොහෙද තියෙන්නේ? ඔය ත්‍රිවේදනාව තුළ හිරවුණු සඩහායතන ඔක තමයි ගාල. ප්‍රධාන කණු තුනක් ගාලා ඒ කණු තුන ඇතුලේ කුඩා කණු සරායතන හයක් දාලා ලකු ගාලක් ගහලා තියෙනවා. දැන් මේ මොහොතේදී ඔබ ඇත්තෙන්ම ඔය ඉවතට දාන්න හදන්නේ මරණයේදී ඔබෙන් ඉවතට යන දේ. හොඳට මතක තියාගන්න. මේ අවබෝධයෙන් ජීවිත කාලයේදී ධර්මය තුළදී ඔබ ඉවතට දාන්නේ මරණයේදී අපහසුවෙන් ඇඟෙන් ගැලවිලා යන දේ. සමහර අයගේ පිටට ඒ අපහසුතාවය මොකුත් පේන්නේ නැහැ. මොකද පිට මරණයට හිමින් සැරේපත් වෙලා කය දුර්වල වෙලා මේ යන නිසා. නැත්තම් කාය බලයේ තීද්ධ කෙනෙක්ගේ හොඳට මේ යන වෙලාවක බලන්න ඕන එයාගේ හුස්ම ඇදිල්ල එක එයාගේ මරණයට දක්වන බිය වුණත් එයා දා කියයි ප්‍රකාශ කරයි. එතකොට මරණයේදී නික්මලා යන මනෝමය ස්වභාවයක් තමයි ඔබ මෙතෙන්දී වේලාසනෙන් දුරු කරලා දාන්න වෙන්නේ. දිට්ඨි කියන එක තමයි යන්නේ මරණය. පස්සේ මනෝ කායක් වශයෙන් යන්නේ ඒක. ඒක ලොකු දෙයක් කරන්න බෑ. ඒකට එයාට යම්කිසි ශරීරයක් තියෙන, එයාට පේනවා ඒක. දැන් ඔය මෝහන විද්‍යාවේදී එහෙම මනෝ විද්‍යාවේදී හරි පුදුමයි. දැන් එයාගෙන් ඇහුවහම ඔයා පුතා ගෙදරද ඉපදුනේ රෝහලේද ඉපදුනේ කිව්වහම එයාට කලින් කවුරුවත් කියලා නැතිබ්බත් එයා කියනවා අහවල් තැන එයා ඉපදුනේ කියලා. එතකොට එයා උපදිද්දි එයාගේ ළඟ ඩොක්ටර්ස්ලා කී දෙනෙක් හිටියද, නර්ස්ලා කී දෙනෙක් හිටියද, මොන වගේ පරිසරයක්ද කියලා ඇහුවහම ඒ ඔක්කොම කියනවා. එතකොට ඔයාට මේ සෝදද්දි රිදුනද කොහොමද කියලා කිව්වහම ඒගොල්ලෝ කියනවා තුවාලයකට නිකම් මේ වතුර දාන වගේ රිදුනක් ආව කියලා කියනවා. එතකොට කවුද ඒව බලන් හිටියේ? එහෙනම් අපි මතක තියාගන්න ඕන මේ අපේ මේ සාංසාරික ධාරාව මේ ශරීරයේ ඔබ්බෙමිටමත් වඩා අපි නිකම් පොඩ්ඩක් ඈතින් ඉඳගෙන අපිව බලාගෙන ඉන්න ගයිඩ් කරන ස්වභාවයක් තියෙනවා. විවිධ අත්දැකීම් දැන් අපිත් එක්ක මහාන වෙච්ච හාමුදුරු කෙනෙක් හිටියා. දැන් උන්වහන්සේ ඉන්නේ ෆ්‍රාන්සේද කොහෙද? උන්වහන්සේ අපි හොඳට නායක හම්දුරුවන්ගෙන් මේ ඉංග්‍රීසි පාඩම් එහෙම ඉගෙන ගන්න යනවා, පාලි එහෙම මේ අභිධර්ම ඉගෙන ගන්න යනකොට. ඉතින් මේ පොඩි හම්දුරු හොඳට ඉංග්‍රීසි ඉගෙනගෙන අපේ ওই විදේශිකයොත් එක්ක එහෙම හොඳට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණයට පත් වුණා ශනිකෝම. ඉතින් කිව්ව බලන්න අර ආවල් පොඩි හාමුදුරුවෝ හොඳට ඒක අල්ලගත්ත ටක් ගාලා යා මේ මොකක්වත් බැරුව ආවේ ඕගොල්ලන්ට තාම බෑනේ කිව්වා. ඊට පස්සේ මේ රටේ ඉන්න ප්‍රසිද්ධ නම් කියන්න ඕනේ ඒ මනෝ වෛද්‍යවරයෙකුයි අපි සායනාස එකතු වෙලා එයාගේ පොඩ්ඩක් බලමු කියලා ඉවරලා මේ පොඩි හාමුදුරුවන්ගේ භව ගමන බැලුවා. බැලුවාම ඉතින් එයා මේ නුවර පැත්තේ හසලක පැත්තේ හිටපු මේ ඉංග්‍රීසි වෛද්‍යවරයෙක් කලින් හිටපු 900 ගණන් වල මුල් කාලේ වගේ. යා එහෙම ඉද්දී ආ අනතුරකින් මේ යනවා. මේ ගිහිල්ලා උපදිලා මේ විදිහට මහානගමටත් එනවා. මහානගමට ආවත් එයාට මහ පුදුම දැනුමක් තියෙන. එයා වැඩියෙන්ම කියවන්නේ මේ ඖෂධ වල අර පිට කවර. එයා කියනවා මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මේක මේවම කියවලා කියනවා. ඒ මොකද හේතුව? එයාට ඒවම කියවෙන්නත් හිතෙන්නේ මොකෝ? එයා කලින් වෛද්‍යවරේ. ඒක දැක්කහම එයාට අර සංසාර පුරුද්දටම ඇවිල්ලා අර ලේබල් කියවනවා. එතකොට එයාට ඒ භාෂාව මේ හැකියාව ආවා, ඒ ගති ලක්ෂණ හැකියාවන් ආවා. ඉතින් එයා මේ ආත්මේ වෛද්‍ය ශාස්ත්‍රයේ තෝරගෙන ගියා නම් බොහොම හොඳ වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා. එතකොට අපේ ආනන්ද මෛත්‍රීනායක හැමදෙරංගෙන් ඔය අවුරුදු 90 ගණක් වගේ වයස තියෙද්දිත් උන්වහන්සේ මේ ඉගෙන ගන්නවලු ටයිපින්. පන්ති ගිහිල්ලා ඉගෙන ගන්නවලු පොඩි උන් වගේ ටයිපින්. මන් දන්න මහාචාර්යවරයෙකුත් ඉන්න පොඩි පොඩි දේවල් ඉගෙන ගන්න තාම පන්ති යනවා සමහර ඒවා පොඩි පන්ති. එයා කියන එක මම දන්නේ නැති එකනේ. ඒකෙදි මම දුරවල කෙනෙක්. ඒ නිසා මම ඒකට යනවා. ගිල්ල ඉගෙන ගන්නවා. එතකොට මොකද කියලා ඇහුවා ආනන්ද මෛත්‍රිය හැමදෙකේ මම මේවා මේ ලබන ආත්මෙට ඉගෙන ගන්න කියලා. මොකද අනාගතේ මම උපදිනකොට මේ තාක්ෂණය සෑහෙන ඉහළයි. ඉතින් ඒක නිසා මම අද ටිකක් පුරුදු වෙලා හිටියාම ඊළඟ භවයන්දී මේක අල්ලගන්න ලේසියි කියලා. දැන් වෙලාවකට දැන් කෙනෙකුට පුදුමයක් හිතෙනවා. එක වෙලාවක හාමුදුරු කියනවා මේ උපතක් තියෙනවා, භවයක් තියෙනවා, අපි යනවා කියලා කියනවා. ආයි වෙලාවක කියනවා මේ මොහොතේවත් භවයක්වත් නැහැ, කෙනෙක්වත් නැහැ, මේක යන කෙනෙක් ඔව් නැහැ කියලා කියනවා. මොකද්ද මේ කතා දෙක? මේකයි කතාව. සංස්කාර රැස් වුණොත් භවය තියෙනවා. සංස්කාර අස් වුණොත් භවය නැහැ. ගතිය නැති වුණොත් භවය නැහැ. ගතිය තිබුණොත් භවය තියෙනවා. ගතිය තිබුණොත් චුතිය තියෙනවා. චුතිය තිබුණොත් ප්‍රතිසන්දියක් කොහේ හරි මොකක් හරි ප්‍රතිසන්දියක් එයාට තියෙනවා. දැන් මුදලට වුණත් ඒකනේ. වටිනාකමක් දුන්නොත් වටිනාකමක් තියෙනවා. වටිනාකමක් නොදුන්නොත් වටිනාකමක් නැහැ. මුදල් ගොඩාක් කියලාට හම්බ කරගෙන හම්බ කරගෙන හම්බ කරගෙන ගියපු අයට ආයි මොකද හිතෙන්නේ? කිසිම වටිනාකමක් හැටියට ඒක සලකන්නේ නැතුව ඔක්කොම අනිත් අයට දීලා පැත්තකට වෙලා ඉන්න අය නැද්ද? ලොකු ගෙවල් තියෙන අය දැන් මේ පොඩි ගෙවල් තියෙන කට්ටිය ලොකු ගෙවල් හදාගන්න සිහිනමවන දුක් විඳිනවා, අනන්ත දුක් විඳිනවා. නමුත් සමහර අය ඉන්න ලොකු ගෙවල් තියෙන අය විකුණලා දාලා ගිහලා පොඩි ගෙයකට වෙලා පාඩි වෙලා අනේ දැන් මන්න ඕනේ මමයි විතරයි ඉන්නේ, ඔය චූටි ගෙයක් නඩත්තු කරන්න පුළුවන් කියලා මේ පොඩි පොඩි ඔය ගෙවල් එහෙම අරගෙන ඉන්නෙත් ඒ වගේ අය. ඒගොල්ලෝ ඉන්නවා. දැන් මොකද්ද මේ අගයක් දුන්නොත් අගය තියෙනවා, අගයක් නොදුන්නොත් අගය නැහැ. දැන් දහමට අගයක් දීපු නිසා දහමේ මෙතන ඉන්නව. වෙන දෙයකට ඔබ අගයක් දුන්නා නම් එතන ඉන්නව ඔබ. සංස්කාර රැස් වුණොත් මෙතන සත්වයේ පුජ්‍යලයක හැදෙන භවය තියෙන, සංස්කාර දුරු වුණොත් එතන නෑ. එකම යකඩ ටික කැටි කරලා එක එක වර්ගයේ වාහන හදනවා වගේ මේ සංස්කාර මනුස්සය රැස් කරගන්න විදියටම මනුස්සයන්ගේ භව ගමන මනුස්සය හදා ගන්නවා. ඒක ගැඹුරේ තියෙන ටේප් එකක්, රෙකෝඩර් එකක්. කර්මය පිටින් බෑ. මේ මම දිව්‍ය ලෝක යන්න ඕනේ කියලා හිතුවයි කියලා එයාට දිව්‍ය ලෝක යන්නවත්, එහෙම නැත්නම් එයාට අපාය යන්න ඕනේ කියලා හිතුණා කියලා අපාය යන්නවත් බෑ. අරයාගේ කර්ම විපාක ක්‍රියාවලියක් තමයි පටන් ගන්නෙ. කර්ම විපාක ක්‍රියාවලියක් තමයි පටන් ගන්නෙ. දැන් දිව්‍ය ලෝකයන් සුසුකන් තීති කාට හරි හිතුණයි කියලා අපාය යන්නත් බෑ. අපාය යන සුසුකන් තීති යාර දිව්‍ය ලෝකයට යන්න ඕනේ කියලා හිතුණයි කියලා දිව්‍ය ලෝකයට යන්නත් බෑ. හැබැයි Tamanට හදා ගන්නත් පුළුවන්, හිත හදන්නත් පුළුවන් ගතියක් තියෙනවා. දැන් ඔය සරියුත් මහරහතන් වහන්සේම අර වදකයෙක්ගේ හිත හදලා තියෙනවා දිව්‍ය ලෝකයට යනකම්. වදකයා මැරිලා, වදකයා කියන්නේ අර මේ මිනිස්සුන්ගේ ගෙල සිඳලන කෙනා, රජතුමාගේ රජතුමා ඕඩර් එක දුන්නාම මිනිස්සුන්ගේ ගෙල සිඳින කෙනා වදකයා. ඉතින් වදකයා දැන් මේ යන්න හදන වෙලාවේ වදකයාගේ මනස හදනවා. එයා දුක් වෙනවා. අනේ ස්වාමීනි, මම ජීවිතේ පුරා විශාල පව් කරවගත්ත කෙනෙක්. නිවැරද්දේද වැරද්දේද රජතුමා අන කළා නම් මං ඒ මිනිස්සු ඔක්කොම මරලා දැම්මා. මිනිස් සරියුත් හාමුදුරුවෝ හිත හදන ඉතින් ඔබ කැමැත්තෙන් නෙමෙයිනේ එක කළේ. ඔව් ස්වාමීනි, මට පැවරිච්ච රාජකාරිය ඉස්සර රජකමේ හැටි එහෙම තමයි. එම ඉල්ලුම් පත්‍ර දාලා කැමති අයෙක් එන්න කියලා නෙමෙයි, රජතුමා නියම කරන ඔයා තමයි වැඩේ කරන්න ඕන කියලා එයා ඒ රාජකාරිය කරන්න ඕන. දැන් නම් ඉතින් ටිකක් කැමැත්තෙන් යන්නේ ඇප්ලිකේෂන් දාන්නේ. ඉල්ලුම් පත්‍ර දාලා ඒමනේ. ඉතින් ඒ නිසා ඉතින් එයාගේ හිත හදන්න පුළුවන් වුණා. එයාගේ හිත හොඳ හිතක් තිබුණේ. එයාම දුක් වෙනකොට සරියුත් හාමුදුරු හැදුව හිත නෑ, ඔයා ඔයාගේ හිතෙන් නෙමෙයි ඔයා කරේ, ඔයා රජතුමාගේ අණකලේ, ඔයා ගුමනාවකට නෙමෙයි කියලා ඒ හිත හැදුවා. හිත හැදුවාම හිත ධර්මයේ කියද්ද හිත නිවිල උසස් වෙලා සුගතියේ සිත පිහිටන්න මට්ටමට අපාය නිදහස් කරලා හිත හැදුවා. දැන් මේ මොහොතෙත් මේ කරන්නේ ඒකයි. අපායවල් පහු කරගෙන, තිරිසන් ලෝක පහු කරගෙන හිත ඉස්මතු කරනවා. ඈ 31 තලයටම එහාට යන්න. රූප ලෝක, අරූප ලෝක, නේව සංඥා, නා සංඥා එතනින් එහාට යන්න මේ සිත උසස් කරන එක මේ කරන්නේ. ඒසා හොඳම දේ තමයි වචනේට ඇවිල්ලා ධර්මයේ තේරුම් ගන්නවට වැඩිය වචනෙන් තොරව ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරා. දැන් ස්වභාව సౌందර්යය කියන එක වචන වලට ලියන්න පුළුවන්ද? බෑනේ. දරුසෙනෙහස වචන වල ලියන්න පුළුවන්ද? බෑනේ. ස්වාමි භාර්යාවරු අතර තියෙන ආදරය ප්‍රේමය වචන වලට ලියන්න පුළුවන්ද? බෑනේ. ඉතින් ධර්මය කොහොමද වචන වලට ලියන්නේ? වැඩිය නෙමෙයි, මම ඔබට අඹ ගෙඩියක් කන්න දුන්නා, මේ අඹ ගෙඩිය කාලා රස ලියන්න කිව්වොත් ලියන්න පුළුවන්. තේකක් හදලා දීලා ඒකේ තියෙන රස ලියන්න කිව්වොත් ලියන්න පුළුවන්ද? අපිට දැනෙන විදිහට ලියන්න පුළුවන්ද? ලියන්න බෑනේ. ඉතින් කොහොමද ධර්මයේ කියන්නේ? එහෙමනම් මේ වචන හරීම බොහොම උපකාරක ධර්මයක් විතරයි. පොඩ්ඩක් අර ඇඟිල්ල වගේ යමක් පෙන්වන්න පාවිච්චි කරන පොඩි උපකරණයක් විතරයි. නමුත් මේකෙන් එහා බලන්න, වචනයට වඩා ඈත බලන්න, අන්න එතකොට ඔබට ධර්මයේ පේනවා. දැන් හොඳ කරුණක් ඒ ටික හොඳට ගත්තොත් ඔළුවට, මේ වචනේ කියන්නේ මේ ඇඟිල්ල වගේ, මේ ඇඟිල්ල තියෙන පෙන්වන්න එක එක දේවල්. ඒ වගේ සරල දෙයක්. නමුත් මේකේ මේ ඇඟිල්ලෙන් පෙන්වන්න පුළුවන් ඉර උනා. ඇඟිල්ල සරලයි, නමුත් ඉර විශාලයි. ඒ වගේ මේ වචනයෙන් යම්කිසි දහමක් අවදි කරන මේ සමස්ත වචනය ටික කැටි කරගත්තට පස්සේ ස්වාමීන් වහන්සේගේ ධර්මයේ සාරය කොහටද ගලාගෙන යන්නේ? අන්න ගවේෂණය. ස්වාමීන් වහන්සේගේ අවසාන මේ ප්‍රතිඵලය කොහටද ගලාගෙන යන්නේ කියලා බලන්න. අන්න එතෙන්දී ඔබට ධර්මයේ මුණ ගැහෙන්නේ. බුදු වචනයක් එක්ක කොටු වෙලා බලද්දී නෙමෙයි, සමස්ත ධර්මය ගලපා බලද්දී ඒ ධර්මයේ සාරය කෙලවර කාර්ත ගලාගෙන යන්නේ කියලා බලලා අන්න එතනයි ඔබට ධර්මය අවබෝධ වෙන්නේ. සාමනල් තියෙන බලන්න, අහන්න බලන්න. ධර්මයෙන් සුවයෙන් සතුටෙන් ඉන්නවද? හොඳට බලන්න ඔබට අනාගතේ මරණය මුණ ගැහෙන කෙනෙක්ද කියලා ඔබ. දැන් මෙතන ජීවිතයක් තියෙනවා, තව අනාගතේදී මම මැරෙනවා කියලා දැනෙනවද? අනාගතේදී මරණයක් නැහැ කියලා හිතන කට්ටිය බලන අතොස්සක් නැගිනවා. මරණයක් නැහැ කියලා ඒ වුණාට එක එක්කෙනා කියන දේවලුත් අහනවා. අනාගතේ මරණයක් Tamanට හමු වෙන්නේ නැහැ කියලා දැනෙන්නේ අය නැද්ද? තව අනාගතේ මරණයක් නැහැ කියලා හමු වෙන්න ඕන. යමකට තේරෙනවා නම් අනාගතේ මරණයක් තියෙනවයි කියලා. ඒ කියන්නේ එයා තාම නිදහස් නෑ. අනාගතේ මරණයක් යාට මුණ ගැහෙනවා නම් එයා ඒක නිදහස් නෑ. ඒකනේ කියන්නේ අමරණීයයි කියලා කියන්නේ මැරෙන්නේ නැහැ කියන එක. අප්පමාදෝ අමතපදං ප්‍රමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති. අප්‍රමාදී කෙනා කියලා කියන්නේ ධර්මයට පැමිණිච්ච කෙනා. ප්‍රමාදී අය කියන්නේ තාම ධර්මයට නොපැමිණිච්ච අය. මොකද විජයග්‍රහණයට පත් වෙච්ච කෙනා තමයි ධර්ම අවබෝධයට පත් වෙච්ච කෙනා. එතකොට එයා තමයි අප්‍රමාදී කෙනා. ප්‍රමාදී අය ධර්මයට ආපු නැති අය. අප්‍රමාදී අය නමීයන්ති මැරෙන්නේ. අජර අමර කියන්නේත් ඒකනේ. ජරාවට පත් වෙන්නේ මරණයට පත් වෙන්නේ. බුදුවරු ජරාවට පත් වෙන්නේ මරණයට පත් වෙන්නේ. රහතුන් ජරාවට පත් වෙන්නේ මරණයට පත් වෙන්නේ. ඇයි හේතුව? අර සිඳලා අරහත් බවට පත් වූ නිසා. මේ ලෝකේ තියෙන සියලුම කෙලෙස් මල ප්‍රහාණය කරපු නිසා මරණයට පත් වෙන්නේ. දැන් සමහර අය මරණයට බයයි. සමහර අය මරණයට බය නැතුව ඒගොල්ලොම තමන්ගේ ජීවිතේම සිය දිවිම ඒගොල්ලෝ නසා ගන්නවා. එතකොට මොකද්ද ඒක ඇතුළේ තියෙන්නේ? ගොඩක් අය සිය දිවි නසා ගන්න අයගේ සිහින ලෝකයේ ඇතුළේ තියෙන දේවල් පණ අරගෙන ආයි ඇහුවොත් එයාගේ අරමුණ හරිම පටුයි. එයා වසබොන්නේ සමහරලාට අනිත් කෙනාට සදාකාලික අඬාඬා ඉන්න කියලා සලස්සන්න කියලා. මම ඔයාට සතුටෙන් ඉන්න දෙන්නේ නැහැ, මම සදාකාලිකවම අඬාඬා ඉන්න සලස්සනවා කියලා මැරෙනවා. අනේ කෙල්ල හරි කොල්ල හරි වේවා ඊට වඩා හොඳට හැඩ වෙලා ඉන්නවා. ඔය අපේ ගම්පැත්තේ තකෝ දවංක මේ කොල්ලෙක් තමන්ගේ කෙල්ල අවංකද කියලා බලන්න. අපි දෙන්නට දැන් මේ ප්‍රශ්න වේ උල ගන්න බෑනේ. අපි දෙන්න වහබමු කියලා ඉවර වෙලා වස බෝතලේට කහට එකක් වක් අරන් ගිහිල්ලා බීලා. කෙල්ල කිව්වලු මම ඉතින් කොහොමත් බොනවනේ ෂුවර්නේ ඔයාට මේ ඔයා ඉස්සෙල්ලා බොන්න කිව්වලු. ඉතින් කොල්ල ඉස්සල තේ බෝතලේ බීලා පෙන දාගෙන මෙහෙම දඟලනවලු. දඟලන උඩ කෙල්ල ටික වෙලාව බලන් හිටවල දීවලු ගෙදර. ඊට පස්සේ මිනිස්සයා එලාට තේ බීපු නිසා නැගිටලා ඇවිල්ලා අහනවලු, ඔය බිව්වද කියලා ඇහුවලු. ඉතින් අර මේ ගම්පලාත්වල ඉන්න මිනිස්සු ඒ වගේ ඥානවන්ත වැඩ කරනවා. ඥානවන්ත වැඩ කරනවා. ඕනම් බොරුවට එල්ලිලා හරි ඉන්නත් ඉඩ තියෙන බොරුවට. ඉතින් මේ ඔන්න ඒ කොල්ල බොහොම අවංක ආදරේ, නිර්මල ආදරේ තේ බෝතලින් දැනගත්තා. ඇත්තට බිව්වන කොල්ල ඒක තමයි ස්වභාවය. සමහර අයට කර්ම විපාක, ඒගොල්ලොම කරපු කර්ම විපාක නිසා අනිත් අයට ඔය වසවිස කවලා ඒ මේව කරලා සත්තු වස දීලා මරලා ඒව මේව කරුවාට පස්සේ ඒගොල්ලන් කර්ම විපාක හැටියට ඒගොල්ලන්ට එන්නේ මොකද්ද? ඒගොල්ලන්ටත් වස දීලා මැරෙන්න හිතනවා. මොකද ඔවුන් කරපු කර්ම විපාකයට හිතනවා වස දීලා මැරෙන්න හිතනවා. ඒ ඔක්කොම මනසේ මරණේක්මෝ යෑමක් එහෙම නෙමෙයි. ඔවුන්ගේ මානේ පීඩාව ඔවුන්ට දරා ගන්න බැරි නිසා, ඒවට මුහුණ දෙන්න බැරි නිසා ඇතිවන ආතතියක් ඒක. එහෙම නැතුව මේ මනසේ ශ්‍රේෂ්ඨත්වයක් නෙමෙයි. ඉතින් බුදුවරුත් පිරිනොම් පානෝ කලින්ම පාන සංඥාවට සම්බන්ධයි. ඒක ඔය වගේ දෙයක් නෙමෙයිනේ. උන්වහන්සේලා සියලු දෙනාට කතා කරලා පැහැදිලි කරලා හේතු දක්වලා රෝගාබාධයක් නිසා, එහෙම නැත්නම් වයස ඉක්ම වීම නිසා දැන් මම පිරිනොම් පාන්නයි සූදානම කියලා හැමෝටම කියලා දැන් බලන්න. බුදුහාමුදුරු ළඟ අග්‍රශාවකයන් වහන්සේලා පිරිනොම් පාන අවසර ගත්ත හැටි, සරියුත් මහරහතන් වහන්සේ අවසර ගත්තා. පෙර බුදුවරුන්ගේ අග්‍රශාවකය බුදුවරයාට පස්සේ පිරිනොම් පෑවද කලින් පිරිනොම් පෑවද කියලා ඇහුවා. කලින් පිරිනොම් පාන තියෙනවා කියලා. එහෙනම් පිරිනොම් පාන කියලා තීරණය කළා. උන්වහන්සේ මේ යනකොට ඇහුවා තමන්ගේ මව්පියන් ධර්මයේ පිහිටෙවුවද කියලා. ඊට පස්සේ කිව්වා නෑ කියලා. අපේ අම්මා හරි උද්දච්චයි, බණ අහන්නේ නෑ කිව්වා. දැන් බලන්න මහා ප්‍රඥ සරියුත් මහරහතන් වහන්සේට අමාරු වෙන්නේ මොකද්ද? වෙන කෙනෙක් නිවන් දක්වන එක නෙමෙයි, තමන්ගේ අම්මාව නිවන් දක්වන එක. හරි අමාරුයි. ඉතින් පස්සේ තමයි ඉතින් දැනගන්නේ මේ රටක් ලෝකයක් මහා ප්‍රඥ පවා මේ වඳින ගරු කරන කෙනෙක් මේ මගේ පුත්‍රයා පොඩි පහේ කෙනෙක් නෙමෙයි කියලා පස්සේ තමයි තේරෙන්නේ අම්මට. ඊට පස්සේ තමයි බණ අහන්නේ. බණ අහලා සම්මා දිට්ඨිය පිහිටවල තමයි අවසර දුන්නේ දැන්නේ පිරිනොම් පාන්න ඕන නම් කියලා. දැන් බලන්න පූර්ණ සාකච්ඡාවක. එතකොට කොහොමද මේ පිරිනොම් පෑමක් සිද්ධ වෙන්නේ? මේ අරියතුන් වහන්සේ නිවන දියුණු කරගන්න පස්ස ආකාරයකට ඒක දියුණු වෙලා ඉස්සරහට එනවා. දැන් සම්මුති නිවන ඉස්සල්ලව මේ නිවනේ ස්වરૂපය සම්මුති නිවන මේ තේරුම් කරලා දෙන්න මහන්සි වෙන්නේ. ඊට පස්සේ පරමාර්ථ නිවන සම්පූර්ණ ප්‍රධාන වශයෙන් සංයෝජන දුරු වෙලා ඊට පස්සේ අනිකුත් සංයෝජන සක්කාය දිට්ඨියේ ඉඳලා අවිද්‍යාව දුරු වෙන තුරුම සම්පූර්ණයෙන්ම දියුණු වෙන ක්‍රමවේදයක තියෙනවා පරමාර්ථ නිවන තියෙනවා. දැන් සමාධි නිවන ඒ සංයෝජන අඩු වෙච්ච ප්‍රමාණයට එයාට ඒ අඩු වුණු ප්‍රමාණය සමාධියක් තියෙනවා. මේ ධර්මයේ ප්‍රගුණ වෙච්ච අයට ඕන වෙලාවක අර ටෙස්ටිං මීටරේ තමයි දස සංයෝජන. අයි මොකක්ද කාටවත් මුකුත් කියන්න බෑ. දස සංයෝජනත් එක්ක ගලපලා බලන්න ඔබට සංයෝජන කීයකින් දුර වෙච්ච සමාධියද තියෙන්නේ කියලා. එච්චරයි. ඒකින් ඔබේ මාර්ගඵලය වෙනගන්න පුළුවන්.
තුනක් අඩු නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මොන මාර්ග ඵලයේද? සෝවාන් මාර්ග ඵලයේ ඉන්නවා. ඊට පස්සේ ඔව් අනාගාමි වෙනකම්ම ගිහි ජීවිතෙත් ඉන්න පුළුවන්ලු. අර කාම රාග ව්‍යාපාද වලට යන්නේ නැති ගතිය තියෙනවා නම් ඒව පස්සේ හඹා යන්නේ නැති ගතිය තියෙනවා නම් ඒ සිතුවිලි පද්ධති අඩු වෙනවා නම් මොනවාද එතනින් එහාට මාර්ගඵලයට යන්න. දිනු කරගන්න සම්මුති නිවන, පරමාර්ථ නිවන, සමාධි නිවන වශයෙන්. සමාධි නිවන කියලා කියන්නේ මේ ධර්මයට පත්වෙච්ච කෙනා සමාධි නිවනේ තමයි ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ සත්පුජ්‍යල ආත්ම දෘෂ්ටියකින් තොරව කෙනෙක් විසින් කරන්නෙක් කරවන්නෙක් නැතුව දිනු වෙන සමාධිය. ඔන්නෝග තමයි ටිකක් ඉන්ද්‍රියන්ට අල්ලන්න බැරි එක. ඒක ඉන්ද්‍රියන්ට අල්ලන්න නැතුව තේරුම් ගන්න. සතෙක් කෙනෙක් නැතුව කෙනෙක් කරවන්නෙක් නැතුව දිනු වෙන සමාධිය. එහෙම සමාධියක්ම තියෙන කෙනෙක් කරවන්නේ එක්ක දිනු වෙන සමාධිය. කෙනෙක් කරන්නේ නැතුව දිනු වෙන සමාධියෙන් එයා දිනු වෙනකොට එයාට යනවා නිරෝධ සමාපත්තියට එයා එනවා. නිරෝධ සමාපත්තිය කියන්නේ ආධ්‍යාත්මික සිතත් බාහිර සිතත් දෙකම සම්පූර්ණ නිරෝධයකටපත් කරලා සත් දිනක් වුණත් ඉන්න පුළුවන් අවබෝධයක්. සත් දිනක් වගේ උපරිමයක් දීලා තියෙන සාමාන්‍යයෙන් ආහාර නොගෙන එම භාවනා සමාධියකින් සත් දිනක් පැවැත්මක් ගෙනියන්න පුළුවන් ශරීරය. ඉතින් ඒක සාමාන්‍ය ජීවිතයේ ඉදදී බෑ. බෑ කියන්නත් බැරි කමක් නැහැ. ඔය අනන්ත මේ මූදවල් වල එහෙම අතරමං වෙච්ච මිනිස්සු ඉඳලා තියෙන්නේ. පණකෙන් දොහි තිබිලා තියෙන්නේ. නමුත් කිසිම අපහසුතාවයක් නැතුව සත් දින ගත කිරීමේ තරම් හැකියාවක් තියෙනවා. ඒ ආකාරයේ නිරෝධ සමාපත්තිය තත්ත්වේ පුරුදු කරන කෙනෙකුට අන්න එයාට පුළුවන්කම තියෙනවා ඒ සමාපත්තියට උත්තාන කර්මයක් නැතුව සමවදින්න. නෙගී සිටීමේ අදහසක් නැතුව සමවදින්න පහන සංඥාවෙන් සමවදින්න හැකියාව තියෙනවා. ඒකට කියනවා පහන නිවන. එතකොට කිසි වෙලාවක ආයි මේ රෝහල් වලට අරින් දුවන්නේ නැහැ. හරි මේ මුකුත් කියන්න ඕනේ නැහැ. ඒක කොහොම එවිලා යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරුණෝම් පානකම්ම බලබලා හිටියනේ. කියන්නේ දැන් පිරුණම් පාලද කියලා අහනවා අනිත් පුතර්ජන භික්ෂුන් වහන්සේලා. ඉතින් කියනවා නෑ තාම පිරුණම් පෑවේ නෑ. එහෙම කියනවා අර ශරීර ලක්ෂණෙකුත් උදා වුණා කියනවනේ. අර ඇඟිලි දෙකම හා සමානව තිබිලා එක ඇඟිල්ලක් පහලට වැටිලා කියලා අර තියෙන පිරුණම් මංචකේ අඟල් දෙකක් මේවා අඟල් දෙකක් කකුල පහලට ඇවිල්ලා තියෙනවා ඒ පිරුණම් මංචකේ. ඒ ශරීර ලක්ෂණයකුත් එහෙම ඇති වුණා. නමුත් ඊට පස්සේ තමයි තේරුම් ගත්තේ උන්වහන්සේගේ ශරීරේ ඔන්න දැන් මෙතනින් පහනක් නිවී ගියාක් වෙන් කියලා ගියා. මෙතනින් ආයි මේ විඥානයේ චුතිචිතක් නැතුව ප්‍රහාණය වුණා. මේ මහා විශ්වීය මහා පුදුම දෙයක්. ඒ කියන්නේ ආවිශ්වයේ නැවත උප්පත්ති භාවයක් අල්ලන්නේ නැතුව සත්පුද්දල ආත්ම දෘෂ්ටියක් හදන්නේ නැතුව මේ විශ්වය නිවී ගියා. එතකොට මේ විශ්වයේම ස්වභාවයකින් සතර මහා භූතියෝ ගැටෙන තැන මේ විඥාන ධාරාවක් හැදුනා. ඒ විඥාන ධාරාවේම උපරිමයට ඇවිල්ලා මේ විඥාන ධාරාව එයාටම එපා වෙලා යාම ෂය කරගෙන දුරු කරගෙන ඉස්සරලා ගියා. ඒකත් මේ නිවනත් පින්නතුනේ එක්තරා විදියක ස්වභාව ධර්මයේම දෙයක්. ජීවය කියන්නේ ස්වභාව ධර්මයේ දෙයක්, නිවන කියන්නේ ස්වභාව ධර්මයේ දෙයක්. ඇයි ඉතින් මේකේ කාලයක් සැරිසරයාට පස්සේ ඒ ගොඩාක් කාලයක් සැරිසරුවට පස්සේ යාට මේක එපා වෙනවා. ඊට පස්සේ මෙවැනි විමුක්ති මාර්ග ක්‍රම වේද හදාගෙන එයාම නික්මිලා යනවා. එනිසා ඒකත් අමුතු දෙයක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ අද නිවන් දැක්කේ නැතුනොත් බය වෙන්න එපා. සංසාරයේ ස්වභාවයෙන්ම ඔයගොල්ලෝ නිවනට ඇදලා දානවා. මොකද හේතුව මේ හිටිය වැඩි දැන් විශ්වයෙන්ම සමු ගන්න කියලා. යට ඉන්න බැරි වෙනවා. මොකද ප්‍රඥාව උදා වෙන තරමට ඇත්ත පේන පටන් ගන්නවා. ඇත්ත පේන තරමට මනස නිදහස් වෙනවා. ප්‍රඥාව අඩු තරමට පින්නතර මේ ලෝකේ දුක පේන්නේ. ප්‍රඥාව වැඩි වෙන්න මේ ලෝකේ දුක පේනවා. ඔය කලකිරීම තියෙන්නේ, දුක පේන්නේ, දුක දැනෙන්නේ, හරි සංවේදීව පීඩා දැනෙන්නේ සෑහෙන ප්‍රඥාව තියෙන අයට. ඒ ප්‍රඥාව තියෙන අයටම ඊළඟට ධර්මයේ හොයන්න හිතෙනවා. ධර්මයෙන් මේගොල්ලෝ ඒ දේවල් දුරු කරගන්න, මඟහැර ගන්න මහන්සි. තමන්ගේ භාවනාව, තමන්ගේ අවබෝධය ධර්මයෙන් උපදවාගත්ත ප්‍රඥාවෙන් බලන්න, ධර්මයෙන් උපදවාගත්ත සිහියෙන් බලන්න, ධර්මයෙන් උපදවාගත්ත සිතෙන් බලන්න ලෝකේ දෙයක්. මේ නිවන් මාර්ගයට කියන පින්නතුනේ Nirodha Gami ප්‍රතිපදාව කියලා. බලන්න එක වචනය පාවිච්චි කරන්න. Nirodha Gami ප්‍රතිපදාව. ඒ කියන්නේ ඕන දෙයක් එයා Nirodha කරගෙන යන්නේ. ඒක කොච්චර Nirodhayakද කියනවා නම් හාත්පස Nirodhayak. ආත්පස නිරෝධයක් කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කිසිම විදියක පුජ්‍යලයක් ශේෂයකවත් පුජ්‍යලයක් ඉතුරු වෙන්නේ නැතුව නිදහස් කිරීමක්. අපි නිවන හඳුනගන්න මෙහෙම කියමුකෝ. නිවන කිසිම තැනක නැත්නම් හොයලා වැඩක් තියේද? නිවන අහිමි වී තිබෙන්නේ සොයන නිසා, කර්මය නිසා නම්. ගොඩක් ගණන් හදන්න තියෙන කට්ටිය ළඟ තියෙනවා නිරන්තරයෙන්ම කැල් එකක්. කැල් එකක් කියලා කියන්නේ ගණන් හදන එක. ඇයි ඒක තියාගෙන ඉන්නේ? එයාට ගොඩක් ගණන් තියෙනවා, ඒකේ ගණන් හදන්න ඕන. ඒ සමහර ගොඩක් ඊට පස්සේ යම් පිරිසක් ඉන්නවා Tamanට එච්චර ගණන් හදන්න දෙයක් නැහැ. ඒතකොට එයා මොකටද කරන්නේ? කැල් එක තියාගන්නේ නැහැ. ඒකත් අයිංගල මට මොකටද මේක කියලා ඒක කාට හරි දීලා දානවා. එතකොට මේ සංස්කාර ලෝකේ, ඔව් සංස්කාර ලෝකය බෙදමින් විභජනය කරමින් තමයි මේ සත්‍ය පුජ්‍යලයා ඉන්නේ. කැල් එක තියාගෙන ඉන්නේ යා බෙදනවා හදනවා. එයාට අවස්ථාවක තේරෙනවා මේ සංස්කාර ලෝකෙ මේක බෙදලා හදලා මට ඕන විදිහට පවත්වන්න හැදුවට පවත්වන්න බෑ. ලෝකේ අනුගමනය කරන්නේ ලෝකේ නීතිය. දැන් අපි ඉපදුනා. තරුණ වෙන්න එපා කිව්වට ඇහුවේ නැහැ, තරුණ වුණා. මැදිවියට එන්න එපා කිව්වට අහන්නේ නැහැ, මැදිවියට යාත් වෙනවා. වයසට යන්න එපා කිව්වට අහන්නේ නැහැ, වයසටපත් වෙනවා. මේ ලෝකේ අපි කොච්චර බෙදන්න හැදුවත් කරගන්න බැරි දෙයක්. එහෙමනම් මොකද වෙන්නේ? අපි ස්වභාව දහමත් එක්ක අත්වැල් වැඳගෙන ඉස්සරහට යනවා මිසක් කවමදාකවත් අපිට ඕන විදිහට ලෝකය හදන්න යන්නේ හොඳ නෑ. එහෙම වුණොත් තමාට තමාවත් අහිමි වෙන ලෝකෙට, ලෝකෙ තමන්ට අහිමි වෙනවා. එහෙමනම් ස්වභාව ධර්මයේ සමග සම්මිශ්‍රණයෙන් යුක්ත අවබෝධය කරගෙන ජීවත් වීම තමයි සැබෑ මෛත්‍රීන් ජීවත් වීම කියලා දන්නේ. ටිකක් බර වැඩිද කියලා අද ඔළුවට දැක් ටිකක්. ඒ නිසා ස්වාමින්වහන්සේගේ කතාව පොඩ්ඩක් මේ පොඩ්ඩක් පසකින් තියලා අපේ ශ්‍රාවක අදහස් පිළිබඳව සහ ඔවුන්ගේ ගමනේ විකාශනයේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳව පොඩ්ඩක් අපි අහලා දැනගමු. මෑණියන්ට පුළුවන්ද? ඔබතුමිය, ඔව්. එතුමිය පොඩ්ඩක් මතක් කළා එතුමියගේ විකාශනය පිළිබඳව පැහැදිලිවීමක් කරන්න ඕන කියලා. වාඩිලා අරපත් බලන්න.
Thank you. Thank you.
දැන් ඔබට සතුටුයිද දැන්? සතුට නෑ. එහෙන එච්චර. හොඳයි. හොඳයි නේ නේද? නිදි මත ගියා නේද? ඒක තමයි. තව තියෙනවද අපේ අම්මලාගේ අදහස් ඉදිරිපත් කරන්න? දැනගන්න තියෙනවා පොඩි කරුණක් වුණත් හරි වැදගත්. තමන්ගේ පුංචි දේ වුණත් තමන් පටලැවිලා ඉන්නවා නම් ඒක තමන්ට ලොකු ගැටලුවක්. කොච්චර ශක්තිමත් අලියෙක් වුණත් ඔය වගාල ඉඳකට වැටුණාම නේද හරි අසරණයි. ඒ වගේ තමයි තමන් දෘෂ්ටියක වැටුණාමත් ඒ අගාධයකට වැටුණා සමාන පීඩාවක් ඒක විඳිනෝ. ඒකෙම කැරකි කැරකි ඉන්නෝ. ඒ පොඩි උදව්වක් කරන්න නැතුව එයාට බෑ කොඩ ඉන්න. ඒ වගේ තමන් කැරකි කැරකි ඉන්න තැනක් තියෙනවද හොඳට බලන්න. ඔබතුමා කැරගෙන තැනක් තියෙනවා. ඕතේ නේද ප්‍රශ්න? ලොසන මන් දකින්නවා මේ ඔබතුමා මේ ලොකු සමාධියක ඉන්නවා. මේක හද දිගට ලොකු සමාධියක ඉන්න පුළුවන් නේද? දිගට මේ ඉන්නවා. ඒක තමන්ට අර ප්‍රශ්න ගැටලු ටිකෙන් ඈත් වෙලා එහෙම ඉන්න එක සුවය. මයින්සයින් සර ඔය අහගෙන හිටිය ප්‍රශ්න දැන් ඕන ප්‍රශ්නයක් අහම බැනගෙන ගියා. මොකද්ද මේ එකම තැන? කොහෙද ඉන්නේ එකම තැන? මොනවද මදි? වේදනාව වෙනදට වඩා අවමයිද? දැන් වේදනාව මෙහෙම දකින්න පුරුදු වෙන වේදනාව මම මගේ ආත්මය වශයෙන් එක ගන්නෙ නැතුව ඒක පුළුවන් තරම් දුරින් ඉඳන් බලන්න. එතකොට ඉක්මනින් මේක පහ වෙලා යනවා. වේදනාව ඒක අල්ල ගන්න ගියොත් තමයි ඒක දිගින් දිගටම පවතින. දැන් අපිට වේදනා නැති වෙන්න බෑ සම්පූර්ණයෙන්. වේදනා නැති කරගන්න හොඳ නෑ. වේදනා නැති කරගත්තොත් ඒක මහා ප්‍රශ්නයක්. ඒකට අපිට මේක වේදනා තියෙන්න ඕන. වේදනා තිබ්බට ඒක සත්වපුජ්‍යල ආත්ම දෘෂ්ටියට ගන්න නැතිව ඉන්න ඕන. දැන් පංච උපාදානස්කන්ධය කියන එකේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක තියෙනවා. ඒකේ උපාදාන නැතුව තියෙනවා. බුදුවරයාට ආදන් වහන්සේලාට
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක තියෙනවා අර උපාදාන කියන එක කැලල විතරේ නැත්තේ. දැන් මේ පුතඥයයට තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥානක් තියෙනවා ඒකට එකතු වෙනවා මොකද්ද? උපාදාන. රහතන් වහන්සේලාට තේක රහතන් වහන්සේලා රස දකින්නවා රූප දකින්නවා හරි දේ හරි කියලා දකින්නවා වැරදි දේ වැරදි කියලා දකින්නවා ලෝක සාධාරණත්වයේ දකින්නවා අසාධාරණත්වයේ දකින්නවා යුක්තිය දකින්නවා නේ සංවේදී මනුෂ්‍යයන්ගේ ගුණාංග හඳුනනවා. නමුත් දකින්නේ විද්‍යාවෙන්. අවිද්‍යාවෙන් නෙමෙයි දකින්නේ ඔක්කොම. විද්‍යාවෙන් දකින්නේ. දැන් අර එක රහතන් වහන්සේ නමක් ගඟයිනේ හිටපු තරුණ ගෑල්ලා මේ කරේ තියාගෙන එහා පැත්තට යන්නේ හදවතට සංවේදී බව දැනෙච්ච නිසා. මේ යහ පැත්තේ ගෑනුගෙන කින්න ඕන නැ ඉඳපන් නැත්තම් කොටිය කාපන් කියලා යන්න තිබ්බනේ. උන්වහන්සේ තීරණය කරා ලොකු හාමුදුරු කිව්වෙත් නැ මුකුත් නැ පිටිපස්සේ ලොකු හාමුදුරු යනකන් ඉඳලා අතවනලා වඩාගෙන ආවා. වඩාගෙන ඇවිල්ලා ගඟ යහ පැත්තෙන් තියලා ලොකු හාමුදුරු දැක්ක වැඩි. ලොකු හාමුදුරුවන්ගෙන් බැනුම් අහන්න මුණ පොඩි හාමුදුරුවන්ට. ඔයාලා වැරදි වැඩක් කරේ කියලා. එයා විනය හරියට ආරක්ෂා කරනවා. මෙයා සංවේදී කෙනෙක්. රහතන් වහන්සේ නම. එයා වේට විනයට වඩා ලොකුයි මේක කියලා උසංගිල්ල එයා පැත්තේ තියෝ නැත්තම් කොටිය කරනවා. එතකොට එයාට සංවේදී බවක් ඇති වුණා. මෙයා පොඩි ළමෙක්, ගෑනු ළමෙක්. අවුරුදු 17ක 18ක. එතකොට මේ ගෑනු ළමයා මේ පැත්තේ හිටියාම මෙයා තනි, අවහරණක් නැති වෙනවා. මේ ගොම්මන් යාමේ කරන්න තියෙන එකම පිළියම තමයි මේවා ගඟේ යහපැත්තේ එක්ක යන්නේ ඒක. එතකොට එතන සංවේදී බවක් නොතිබුණා නේද රහතන් වහන්සේනේ. දැන් අපි හිතන්න ගියොත් එහෙම අනේ නෑ යහපැත්තේ ගඟ ගායන්නේ මෙහෙම එක්කනේ තනියෙන් හිටියා මට නිකන් දුකක් හිතුණා මං ඒත් ඉතින් ওই දාලා ආවා. ඒක නෙමෙයි වැදගත්. අපි එතන බලනවා විද්‍යාවෙන්. විද්‍යාවෙන් බැලුවාම එකම යථාර්ථය ඒක. මෙතන හිටියොත් එක්ක මෙයා බියටපත් වෙනවා නැත්නම් මරණයටපත් වෙනවා නැත්නම් සතෙක් කාරණ පුළුවන් ලොකු අපහසුතාවයක්පත් වෙන නිසා මම මේ උදව් කරනවා කියලා. නිසා ඒ වේදනාව විද්‍යාවෙන් බලන්න. නෝ වේදනාව දිහා විද්‍යාවෙන් බලන්න. අපි මේ තනි කර මේ ගල් ටික් කරගන්න නෙමෙයි මේ උත්සාහ කරන්නේ. ඒ කොන්ක්‍රීට් ගලක් කරගන්න නෙමෙයි අපේ මනස උත්සාහ කරන්නේ. මොකක්වත් තේරෙන්නේ නැති ගණන් ගන්න නැති අත පහකට ගණන් ගන්න නැති නොතකාරින්. එහෙම නේ. හරි සන්තෝෂයෙන් ඉන්න, සතුටින් ඉන්න, සාධාරණව ජීවත් වෙන, සාධාරණව විඳින. හරියට ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තමයි මේ ලෝකෙ හොඳටම නිවැරදිව විඳින්න පුළුවන්කම ලැබෙන්නේ. අවිද්‍යාසහගතව නෙමෙයි අවිද්‍යාසහගතව විඳින්න ගියොත් එහෙම අමාරුයිනේ. ඒ පීඩාවක් නේ. විද්‍යාත්මකෝ ලෝකේ රස විඳින්න පුළුවන් ස්වභාවයක් හටගන්නේ ධර්මයේ ජීවිතය අවබෝධයෙන් පස්සේ. දැන් ධර්මයේ කියන්නේ අන්කිසි සංකල්පයක හිරවීමක් නෙමෙයි. සංකල්පයක හිරවීමක් නෙමෙයි. දැන් ඔබට එහෙම ගතියක් තියනවාද? නෑ. ඒ සොයන ගතියක් තියෙනවා නම් එතන අදහස් වෙන්නේ තාම පූර්ණ අවබෝධයටපත් වෙලා නෑ. තාම සෙවීම සංකාරයක් බවටපත් වෙලා තියෙනවද කියලා බලන්න. ඒක ආත්මය වෙලා ඒක පදනම් වෙලා ඒ තුලින්ම තමන් වැහිලා ධර්මයෙන්ම හොයනවා ධර්ම සංකාරය එකතු කරමින් ඉන්නවද? සමාධීන් වලටම කොටු වෙන්න එපා, හිර වෙන්න එපා. මනසේ තියෙන සැහැල්ලුවටම හිර වෙන්න එපා. සැහැල්ලුවත් අභිභවාගෙන විදර්ශනා කරා. මේ මාර්යය කියන්නේ මහා පුදුම එක්කෙනෙක්. එයා ඊටාම සෞම්‍ය වූ සමාධියට අපි ආසත්ත වුණොත් එයා හොඳ සමාධිය ගෙනල්ලා දෙනවා. සමාධියත් හරින්නේ ඊළඟට. දැන් අපි වෙනත් ওই භාවනාවල් එහෙම කරන අයත් එහෙම ඉන්නවා. හොඳට සමාධීන් වලට පුරුදු වෙච්ච කට්ටියට මේ වචනයක් අහන්න බෑ. මොකද මේ වචනේ තුල හිතන්නනේ තියෙන සමාධිය කැඩෙනවා.
සමාධියක් කියන්නේ වැඩි හිතන්න බෑ. දැන් ඔය මනෝවිද්‍යාත්මකවත් හොයාගන්නේ ආදරය කරන්න පටන් ගත්තාම විචාරශීලී බුද්ධිය නැතුව වෙනවා කියලා. ඒ වගේ තමයි සමාධිය කියන්නේ. ආදරය කියන්නේ විශ්වාසයක් දෙන්න එක අතර ඇති වෙලා ඒ ප්‍රේමාන්විතව වැඳුනහම කල්පනා කරන්න නැහැලු. හිතන්න හිතන විචාරශීලී බව නැහැලු. කියන ඕන දේක් පිළිගන්නෝ, ඉදට එන දේ කියනවා. ඒ වගේ ගතියක් හට ගන්නවලු. සමාධියත් ඒකයි. අපි සමාධියට ආදරය කරනවා. සමාධියට බැඳිනවා. එතකොට සමාධියට බැඳුනට පස්සේ අපි තුල නැති වෙන්නේ මොකද්ද? විදර්ශනඥානය, විචාරශීලී බුද්ධිය නැති වෙනවා. ඒක නැති කරගන්න එපා සමාධින්වල ඕනට වඩා කොටු වෙන්න ගිහිල්ලා. එසා අවදීන් ඉන්න සමාධිය දැන් අපි දියුණු කරගන්න ඕනේ සීල සමාධි ප්‍රඥා ත්‍රි ශික්ෂාව ඇති කරගන්න. ඊපස්සේ ඉන්ද්‍රිය ධර්මයන් හැටියට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම ඒවා දියුණු කරගන්න. මේ එකකවත් අන්තගාමි වෙන්න හොඳට මේ හැමදේම අවශ්‍ය ප්‍රමාණයට සමබරව තියෙන්න ඕන. එවිට මේ දේ අපිට අවබෝධ වෙන්නේ. එහෙම නැතුව අපි එක දෙක ගැල්ුණයි කියලා ඒ දෙයින් පමණක් පූර්ණත්වයටපත් වෙන්නේ නෑ. සම්වරව හැමදේම තියෙන්න ඕන. දැන් වාහනයකට ටයර් රෝණේ කියලා ටයර් 4කට වඩා දැම්මොත් නෑ 150 200ක් විතර හයි කරන් යන්න හැදුවොත් බෑනේ. අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා ඒකට. ටයර් 4යි ඕන. ඔන්න ටයර් 4 දෙනවා. ඈ තෙල් ඕනේ කියලා මේකට තෙල් අපිට ගහන්න බෑනේ. තෙල් ලොරි ගණක් වගේ පටවන් යන්න කිව්වොත් නෑ. අපි ඒක අවශ්‍ය ප්‍රමාණයට අපිට ටැංක් එක පිරෙනකම් විතරයි අපි තෙල් ගන්නෙ. මේ හැම දෙයක්ම ප්‍රමාණවත් යෙදෙන තැනයි අපිට ඒක නිසි ප්‍රමිතිය ප්‍රතිඵලය ගන්න පුළුවන්. දවසක් අපි හඳුරුවල ඇවිච්ච හාමුදුරු කෙනෙක් කිව්වා, අනේ පුළුවන් නම් හාමුදුරුවනේ මේ මාමයිට් එකක් හදලා දෙන්න කියලා. මං කල්පනා කළා අපේ හාමුදුරුව මොදටෝම දුර්වලයි කියලා මුළු මාමයිට් එකම දාලා හැදුවා මාමයිට් එක. දැන් හාමුදුරන්ට ගිනින් දුන්නාම කියනවා මේකට පොඩි හාමුදුරු මොවාමේ බෝතලියෙම දැම්මද? මං කෝ හාමුදුරු හොඳටම දුර්වලයිනේ. ඉතින් මම බෝතලියෙම දැම්මා කිව්වා. ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම පොඩි කාලේ වැඩක් කළා. අපේ අක්කා දවසක් ගමනක් ගියා. අම්මා දැන් 12ට එනවා. අම්මා එනකම් මේකට හොඳට ගින්දර දාන්න කිව්වා. මට වෙන මොකුත් කිව්වේ නැහැ. අම්මා ඒ ඉක්මන්න මේ අම්මා එනකම්ම ගින්දර දාන්න කිව්වා. නැත්තම් මේක පැහෙන්නේ නැහැ කිව්වා. මං කරන්නේ අම්මා එනකම්ම ගින්දර දැම්මා. අම්මා එනකොට දෙකමාර විතර වුණා. මේ 11මාර විතර ගින්දර දානවා දෙකමාර වෙනකම් බත් හැලියට කොහොමද වැඩේ? අම්ම ඈත ඉඳලා එනකොට මං කියන්න දැන් ලෑස්තිලා ඉන්නවා. හරි දැන් මම ඔන්න එන කම්ම ගින්දර දැම්මා. දැන් කොහොමද කියලා. ඇරලා බලනකොට ඇතුලෙත් ගින්දර. ඇතුලෙත් ගින්දර. වැඩි ඉක්මනට ෂේප් කරගන්න කියලා ළඟ තියෙන වතුර බාල්දියක් වැක්කුරුව ඒකට. ඊට පස්සේ දුම. ඈ ඉතින් අර ඒ වගේ අපි මේ අවස්ථාවේ ප්‍රමාණයේ දන්නේ නැතුව විචාරශීලී බුද්ධියක් නැතුව කරණේම කියන්න. කියනේම කරන්න කියොත් නේ ඒක උගන්වන්න ඕන. එක්කෝ මේක මෙහෙම ඉතුරුවට පස්සේ නතර කරන්න. මට ඒක මොකුත් නැහැ කිව්වේ. අම්මා එනකන් ඉන්නද? අම්මා සමහරලාට ඊට පහුවෙන් දානවා. ඊට පහුවෙන් දෙනකොට නත් සමහරලාට ගින්දර දානවා. මං තැතෑරේ නේ වට පිටාවේ තියෙන ඔක්කොම එකතු කරලා දාලා පත්තු කළා. ඉතින් අර ඒ වගේ අපි කිසි දෙයක් කිසි වෙලාවක එකම දෙයක් විචාරශීලී බුද්ධියකටෝ භාවිතා කළොත් මම බතට ගින්දර දැම්මා වගේම වෙනවා. ඈ බත කර උනානේ. ඒ වගේ අපිත් ඔළුව කර වෙනවා. අපි අපේ භාවනාව අපි බැලන්ස් කරගත්තේ නැති වුණොත්. ඒක හරි පරිස්සම් වෙන්න ඕනේ කිදී ඈ.
විදර්ශනා කරද්දි තමා තුළ තමාට ප්‍රබල වශයෙන් මුණ ගැහෙන මොන හරි හසු වෙනවද ඉක්මව විය යුතු දෘෂ්ටි හැටියට එහෙම නැත්නම් Tamanට එහෙම මුකුත් මුණ ගැහෙන්නේ නැතුව නිකන් අර හොයාගන්න බැරුව වාගේ ඉන්නවද හොයාගන්න බැරුව වාගේ ඉන්නව ඔව් දැන් හොයනක නතර කරන්න ඕන ඔය හොයලා හොයාගන්න බෑ හොයනක නතර කරන්න හරි හොයනක නතර කරන්න නතර කළා නතර වෙන්න මේ දැන් බලන්න හොයන එක නතර කරලා නතර වෙන්න දැන් බලන්න දැන් මොකද්ද තේරෙන්නේ කියලා බලන්න හොයන එක නතර කරන්න හරියට පිළිපදින්න හොයනක නතර කරා මේක හොයන්නත් එපා ඒව හොයන්නත් එපා ආයි සමාධිය හොයන්නත් එපා මෙයාට සමාධි පුරුදු කරපු නිසා සමාධියට නම් යනවා නිකන් ටක් ගාලා සමාධියට යනවනේ ඉක්මනින් ඔව් එක්තරා විදියක ඒ සමාධිය ඇතුලේ තියෙන්නේ අපේ ආසත්ත බව. මොකද ආසත්ත බව කියන්නේ? අපි කැමැත්ත. මොකටද කැමැති? මම මේක අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන අනිත් අයට කියන්න ඕන. ඒකත් වැඩක් නෑ. ඒක අයින් කරන්න අකමැති වගේද? හරි ඒකත් අයින් කරොත් ඔබ කවුද ඔබ මොනවද කරන්නේ තමන් අතිශයින්ම විවෘතව කෙනෙක් වෙන්න ඕන. තමන් අතිශයින්ම විවෘත කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ට මේ ලෝකේ තිබුණත් එක නැතත් එකයි. දැන් අපි ලෝකේ මේ ලෝකේ පවත්වන්න හැදුවත්, හොඳට පවත්වන්න හැදුවත්, නරකට පවත්වන්න හැදුවත් මේ ලෝකේ අනුගමනය කරන්නේ අපේ වමනාව නෙමෙයි. ලෝකේ ස්වභාවය. ලෝකේ හැම විටම අනුගමනය කරන්නේ ලෝකේ ස්වභාවය. ඉතින් ඒ හේව ලෝකේට අපි නිකන් මැදිහත් වෙන වැඩක් නෑ. ඔබ අතහැරියත් තව කාලෙකින් අතහැරියත් මේ එකම අතහැරීම තුළ අවිද්‍යාවකින් ජීවත් වෙන කාල පරාසයක් ඉතුරු වෙනවා විතරයි. ඔබ අත අතහැරිය නැති වුණත් ඔබට තව අවුරුදු 25කින් හෝ 30කින් හෝ 40කින් අත්තරින්න වෙනවා. එතකොට මේ මොකද්ද මේ තාවකාලික දෙයක් සදාකාලික ලෙස රඳවා ගැනීම. ඉතින් ඒ විදිහට ඔළුවේ පුරෝගන රඳවගෙන ඉඳීම නිකාම නිකං හිස් තේරුමක් නැති මේ අඟුරු ගොඩක් ඔළුවේ උඩ තියාගෙන යනවා වගේ නිෂ්කාරණ වටිනාකමක් නැති දෙයක් ඔළුවේ උඩ තියන් යනවා වගේ වැඩක්. දැන් නිවන දැනුමට ගන්න බෑ කියලා දන්නවනේ. හේතුව කියන්න බලන්න.
දැන් නිවන දකින්න බෑ කුජලේ වාසේ. දකින්න බෑ. ඔව්. ඒ බැරි. බැරි හේතුව මොකක්ද? දේන්නේ. එතකොට ඔබ ඒ දෙවීමේ තවදුරට ජීවත් වෙනවද? එහෙම නැත්නම් ඒ වයින් හැම විටම නිවෙන්න උත්සාහ කරනවා. එතකොට නිවන දකින්නත් බෑලු. දැන් කතා දෙකේ තේරුම හරියට කියන්න බෑ. නිවන දකින්න බෑ, නිවන දකින්න උත්සාහ කරනවා. මොකද ඒ දෙකේ තේරුම? එතකොට උත්සාහ කරන්නේ මොකටද? දකින්න බැරි දෙයකට. මේ විරුද්ධව කතා කරන්නේ. නිකන් දමල ගහලා කියන්න ඕන දෙයක් කියන්නේ. කටට එන කුණු හරුපයක් වුණා කවන කියන්න ඕන ඩොක්. ඒක තමයි අවංකකම කියන්නේ. ඒක තමයි වැදගත්කම කියන්නේ. හදන්න එපා. ක්‍රියේට් කරන්න එපා. ඕන බයිලයක් කියන්න පුළුවන්. දැන් මෙතන මේ 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 ආධ්‍යාත්මයේ සිතයි මොළයයි අතර අදවතයි මොළයයි අතර මොකද්ද ඔබට දැනෙන්නේ? මරණ බය තියෙනවද? ආත්ම සෙනෙහෙද? ආව ධර්මයේ හමුවේ මැරෙන්න පුළුවන්. දැන් රට වෙනුවෙන් මැරෙන එක ධර්මයේ වෙනුවෙන් මැරුණහම මොකද වෙන්නේ? ධර්මයේ වෙනුවෙන් මැරුණහම ඒක තමන්ටමයි. දැන් මරණය හමුවේ මුහුණ දෙන්න තමා තුළ ශක්තිය තියෙනවද? ඇයි පිටිපස්සේ කවුරුත් නැද්ද ආරක්ෂා කරගන්න? ඒගොල්ල වෙනුවෙන් මෙච්චර කාලයක් ජීවත් වෙන්න ඕන කියලා. එහෙම දෙයක් තිබ්බත් වැඩක් නැහැ. එහෙම දෙයක් බරපතලව තිබ්බයි කියලා මිනිස්සෙක් ළඟ එහෙම වැඩක් නැහැ. කිසි තේරුමක් නැහැ. කිසි අදාළතාවයක් නැහැ. ඇක්සිඩන්ට් වලින්ම කොච්චරද ගානක් මැරෙන? 3-4000ද කොච්චරද මැරෙන ලංකාවේ නේ? කොච්චර වරනක් ගානකුත් නැහැ. ඒක අපි මිනිස්සු වගේ ගානක් නැහැ. ඒක මට උනේ නැහැ කියලා කල්පනා කරනවා. අල්ලපු ගෙදරට බෝම්බ ගහුවා කමන්නේ මට උනේ නැහැ. අපිට බෝම්බ ගහන කම්ම ඉන්නවා. ඒ තමයි ඒ ශ්‍රී ලාංකික ගතිය. ඒ වගේ වෙන්න එපා. ජීවිතේ ලැබුණ අත්දැකීම් වලින් ජීවිතේ තේරුම් අරගෙන මේ මෙතන හිර කරගෙන මමත්වයේ තුල සමාධියක් කිසි වෙලාවක තියාගෙන වැඩක් නැහැ. අපි මමත්වයේ දුරු කරපු සමාධිය අපි තියාගන්න ඕනේ. අපිට පුළුවන් ඕනනම් ගෙදර කන්දොස් කිරියාවක් තියෙද්දි ඕන නිදාගන්න පුළුවන්. දැන් හොඳට නිදිමත නම් එළාම ගහෙද්දි නිදාගන්න පුළුවන්. ඒ වගේ මෙතන මේ ලොකු සද්දයක් තියෙද්දි අපිට ලොකු සමාධියක ඉඳලා වැඩක් නෑ. ඒ තියෙන බර අයින් කරගන්න ඕනේ. ඒ බර තියෙද්දි ඉන්න එපා. ඒ බර තියාගෙන ඉඳි සමාධිය වැඩෙන්න එපා. සමාධිය වලට ටිකක් ඇබ්බැහි වුණා වැඩි නේ. ඒ භාවනාවේ තුලින් ඒ ඇති කරගන්න සමාධිය තුළ හොයන්න පුරුදු වුණා. ඒ සමාධියටම සමාධිය සුවයි. සමාධියටම ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒතකොට විදර්ශනා භූමිය ගොඩාක් අඩු වෙලා තියෙනවා. විදර්ශනා කරන්න ගියපු ගමන් ඔයාලට තේරෙනවා ඇතුළේ තියෙන බරපතල ප්‍රශ්න ටික. එතකොට හිතෙනවා විදර්ශනාවට යනවට වැඩිය හොඳයි සමාධිය ඉන්න එක කියලා. නේද? ක
කාමරයක වුණත් ජනේල් දොරවල් හොඳට ඇරලා බලනකන් දූවිලි ටික පේන්නේ නෑනේ. හොඳට ඇරලා බැලුවට පස්සේ තමයි පේන්න පටන් ගන්න. එතකොට පෙරුණාම අනිකට අග්ගාල ජනේල් දොරවල් වහලා ආයි කරවලේ ඉන්න එක නෙමෙයි අපි කරන්න ඕන. නේ? අපි කරන්නේ හොඳට තවත් ලයිට් දාලා පිරිසිදු කර ගන්න ඕන තමයි. සිත. එතකොට අපේ මේ සිතේ අපේ තියෙන මේ සංස්කාර ගැටලුව අපි දැක්කට පස්සේ මග අරින්න නෙමෙයි අපි තියෙන්නේ. ඇත්තට මේ ගැටලුව හොයාගෙන යන්න. තේරෙනව නේද? ඇත්තට මේ ගැටලුව හොයාගෙන යන්න. ගැටලු නොදැනන විදියට ඉන්න එක නෙමෙයි වැදගත්. මේ ගැටලු හොයාගෙන යන්න. දැන් බලන්න සිද්ධාර්ථ කුමාරයා හොයන් යන්නේ මේ නැති ප්‍රශ්නනේ. එයාට තිබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි. එයාට අදාළ ප්‍රශ්නෙකුත් නෙමෙයි. එයා වයසට ගිහිල්ලා නැහැ. වයිසට යන එකේ ප්‍රශ්නය. අදනේ අභිනික්‍රමණය සිද්ධ කරන්න මේ දකින්න ශ්‍රමණ එයා මහන වෙලත් නැහැ. මේ පිටින් ඉන්න මහනෙක් දැක්කයි කියලා. මොකද්ද තියෙන ප්‍රශ්නේ? එතකොට මෙයාට ප්‍රශ්නයක් කුතුහලයක් ඇති වෙන තැන් හොයාගෙන ගිහිල්ලා කුතුහල සම්පූර්ණයෙන් අවසන් කළා. අපි මේ කුතුහලයක් තියෙන දේවල් මගහැරලා දාලා ඒ වසන් කරගෙන වහගෙන ඉන්න එකනේ මේ අපි වැදගත්. හැමතිස්සෙම ගැටලු අවුස්ස අවුස්ස බලලා සංසිඳවා ගන්නවා. ශාරීරිකව බැලුවොත් එහෙම ඔය ෆුල් බොඩි චෙකප් එකක් කරනවනේ. දැල්ලා ඔක්කොම ශරීරයේ තියෙන දෝෂ හොයා ගන්න බලනවා. ඒ වගේ ඔයත් මනස පිළිබඳව සම්පූර්ණ චෙකප් එකක් දාන්න වෙනවා. ඈ සමාධිය විතරක් ඉදලා මදි. ඒ මොලේ සහ අදවත අතර තමන්ට තියෙන ප්‍රශ්නේ. හට් එකේ බරක් තියෙනවනේ. තියෙනවනේ මොකක් හරි එකක් තියෙනවා. ඒ නිසා ඒ සැබෑ බර පරීක්ෂණයට ගන්න. ඒ පපුවේ තියෙන බර පරීක්ෂණයට ගන්න. ඒක දිය කරගන්න අමාරු වන්නේ. ඒ ධර්මයේ ආලෝකයේ හරියට මේ ප්‍රශ්නවලට වැටෙනකොට ඒ ප්‍රශ්න දී වෙනවා. බාවින්නේ පටිකක් ඔළුව වෙහසන සිද්ධ වෙනවා. එහෙස වෙනවා. නමුත් මේක අපිට අර මේ හංගන්න බැරි දෙයක්. එතකොට විසඳලම විසඳ ගන්න ඕන දෙයක්. එහෙස හැමතිස්සෙම එළියේ තියෙන දේවල් ඇතුළේ තියෙන දේවල් එළියට වමහරන්න. අවදහර දාන්න. එතකොට සමන් සමාධියක් තමා විසින් හදාගත්ත උමනාවෙන් ක්‍රියේට් කරගත්ත දෙයක් බවට පත් කරගන්න එපා. හදාගත්ත දෙයක් බවට පත් කරගන්න එපා කිසි වෙලාවක. සෑම විටම ස්වභාවික වෙන්න ඕන. දැන් සමාධිය අත්හැර දාලා ටිකක් වැඩිපුර විදර්ශනාවට යන්න. විදර්ශනාවෙන් අකාලිකත්වය හොයන්න. දැන් අපේ ධර්ම පරස්පර වෙන්න බෑ. කියන වචන අතර පරස්පරතාව තියෙන්න බෑ. ඒ පරස්පරතාව වාචික සීමාවට තිබ්බත් අර්ථ ධර්ම නිරුක්ති ඒ තැනදී හරියට එන්න ඕන. තේරුණානේ? අන්න එවැනි උත්තරය දෙන්න සමර්ථ ඥානයක් එක්ක අවදි කරගන්න ඕන. නැහැට දේශනේටත් එනවද? ආ බොහොම හොඳයි. අපි හෙටත් කතා කරමු. මම දිගට බණත් අහගෙන යන්නයි. හොඳයි උත්සාහයි. දැන් කාලය හරි වෙලාවට ඇවිල්ලා තේනවා. ඔහොම තමයි ජීවිතේ. මේක මේ ආත්මෙට බෑ. සංසාරේ අනන්ත කෙලවරකට දාලා තිබුණු දේ අපිට ලැබිලා තියෙනවා. මේක එහෙම සරලව අවබෝධ වෙන්න ඕනේ කියලාත් අපි හිතන්නේ නැහැ. එහෙම අවබෝධ වෙනවයි කියලා හිතන්නෙත් නැහැ. ඉතින් මුළු ජීවිතේම කැප කරලා මහාන වෙලා හිස මුඩු ගාලා සිවුරු ඇඳගෙන අවබෝධ කරගන්න ඕන දහමක් මේ පින්නතුන්ට මේ ලැබිලා තියෙනවා. තමගේ රැකී ආරක්ෂා කරද්දී මේක අවබෝධ කරගන්න. ඒ නිසා ඔබ මේක අවබෝධ කරගත්තොත්
මේක හරියට අර බාහිර උපාධියක් කළා වගේ ඈ බොහොම ලේසියෙන් ගෙදර ඉඳගෙන තමන්ගේ වැඩත් කරගෙන පොඩ්ඩක් කැප වෙලා පන්ති වලට ගිහිල්ලා ගොඩ යනවා වගේ වැඩක් ඉතින් ඒ නිසා මේ කැපවීම පිනතුන් අප්‍රමාදීව සිද්ධ කරගන්න කොයි වෙලාවක හරි තමන්ගේ අවබෝධය පැන නැගීලා තමන්ට හැකියාවක් ලැබේවි අර ආලෝක උදපාදේ මට ජීවිතේ නැවත ආලෝකයක් ලැබුණා චක්කු උදපාදේ මට ලෝකයේ දකින සදහම් මැස පහළ වුණා ඈ පඤ්ඤා උදපාදේ කියලා ඈ සන්තෝෂ වෙන්න ඒ ධම්මචක්කවත්තන මහා සූත්‍ර දේශනාව දේශනා කරයි බුදු කෙරෙහිගේ පහළ වෙච්ච පහළ වීමම තමයි මානව සත්වයේගේ ඕනම කෙනෙක්ගේ පහළ වෙන්නේ බුදු කෙනෙක් කියලා කියන්නේ වැඩි ඉන්ද්‍රියක් තිබිච්ච කෙනෙක් නෙමෙයි සදායතනම තමයි තිබ්බේ කවුරු හරි හිතනවා නම් බුදු කෙනෙකුට ඊට වැඩි ඉන්ද්‍රියන් තිබ්බා කියලා ඒක බොරුවක් එහෙම නැහැ ඉතින් අපිට ඒ වැඩේ කරන්න බෑනේ නේ බුදුහාමුදුරන්ට විශේෂිත තත්ත්වයක් තිබ්බා අපිට ඒ තත්ත්වයට බෑ කියලා එහෙම හිතන්න එපා ඒත් මිනිස්සේ මේත් මිනිස්සයෝ මිනිස්සයෝ ඒ ඥානය ඒ ගුණ පහළ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මහා භක්තිය මහා ගු මේකෙන් ඉතින් කියනවා අපිට ඒව බෑ අපි බෑ කියලා පැත්තකට වෙනවා. එහෙම නෙමෙයි. බුදුහාමුදුරන්ට ගෞරවයක් දීලා අපි පැත්තකට වීම නෙමෙයි අපි කරන්න ඕන. පුළුවන් තරම් බුද්ධං සරණං ගච්ඡාමි කියපු මේ පදේ අනුගමනය කරන එක. බුදුහාමුදුරු වගේ තේරුම් ගන්න එක උත්සාහ කරන එක. ස්වාමීන් වහන්සේගේ වචන සමහරලාට පැටලෙමු සහගත වෙන්න පුළුවන්. සමහරලාට නොතේරෙනවා වෙන්න පුළුවන්. කමක් නැහැ. කමක් නැහැ. එහෙමනම් අපි අපි නැවත නැවතත් අපි ඔව් ශ්‍රවණය කරන්න ඕන. නැවත නැවතත් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ විදිහ තමයි ඒවා පැහැදිලි කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.